සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චිත්ත චේතසිකා එත්ත ආගන්්වා රමන්ති ඉති ආරම්මනංති ශ්‍රද්ධාවන්ත පිංගතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ නාම රූප වශයෙන් කොටස් දෙකකට සත්වයා කියලා විවහාර කරනවා කියන එක. ච ධාතුරෝ භික්ඛු ච ධාතුරෝ අයම් භික්ඛු පුරිසෝ කියන ධාතු විභංග සූත්‍ර දේශනාවට අනුවත් නොයෙකුත් ධර්ම පරියායන්ට අනුවත් අපි සත්වයා පුද්ගලයා පුරුෂයා ස්ත්‍රිය ලෙස හඳුන්වන්නේ මේ නාම රූප දෙක. නාමය කියන එකේ තේරුම නම් ගොත් කියන එක නෙවෙයි. නාමය කියන්නේ අරමුණු දැනගන්න යම් යම් කායික මානසික ක්‍රියාකාරකම් වාචසික ක්‍රියාකාරකම් සිදීමට කිරීමට උපකාර වෙන සියලු ක්‍රියා සාධනය කරන්නා වූ අපගේ සිත. එහෙම නැත්නම් චිත්ත චෛතසික ධර්ම සමූහය. පාලියෙන් කියන්නේ චේතසික කියලා, සංස්කෘත භාෂාවෙන් චෛතසික. මේ ධර්ම වල තමයි නාම කියලා කියන්නේ. එයින් අන්‍ය වෙච්ච යම් ඉඩක් අරගන්න ධර්ම සමූහය වශයෙන් එකතු වුණාම ඉඩක් අරගන්න විකාරයට ප්‍රාප්ත වෙන ධර්ම සමූහයට තමයි රූප කියලා කියන්නේ. මේ නාම රූප දෙක හැර සත්වේ පුද්ගලයක ආත්මයක් අපට පෙන්වන්නට හැකියාවක් නැහැ. කවර ධර්මයක් ලෙස සත්වයා කීවත් කවර ධර්මයේ වෙත පුද්ගලයා කීවත් එය පුද්ගලයක් ගන්නේ නැහැ. මොකද පුද්ගලයක යයි සලකනු ලබන ගති ස්වභාව මේ එකදු ධර්මයකවත් නැහැ. නාම රූප දෙකෙහි එකතුව නිසා පුද්ගලයක් හැදුනා කියන්නටත් බෑ. මොකද පවතින නාම රූප දෙකම නිසා. නාම රූප දෙක පවතින ආකාරයක් අනුව හිතර නැගෙන අදහසක් තමයි මේ පුද්ගලයා කියන්නේ. මේ නාම රූප ධර්ම අතර රූප ධර්මය කියලා කියන්නේ විරුද්ධ ප්‍රත්‍යයන්ගේ පහර ලැබීමට ලක් වෙනකොට විකාරයට විකෘතිහට පත්වන්නා වූ ධර්ම සමූහය. ඒක තමයි ඕලාරික ධර්ම සමූහය. ඒක තමයි මේ ඇහැට පේන්නේ, කනට ඇහෙන්නේ, කයින් ස්පර්ශ කරන්න පුළුවන් වන්නේ. ඒ ධර්ම සමූහයේ තමයි අපි ශාරීරික ලෙස සාමාන්‍යයෙන් විවහාර කරන එක බාහිරක් තියෙනවා. නාම ධර්ම කියන ඒවා විශේෂයෙන්ම කර්මය නිසා හටගත්තා වූ సంతానවල පමණයි පවතින්නේ. ඒනු ප්‍රධාන නාම ධර්මය භවංග සිතයි. ඒ සිත හේතු කරගෙන තවත් නාම ධර්ම නැවත නැවත හටගන්නවා. මේ නාම ධර්මවල තියෙන විශේෂම ලක්ෂණයක් තමයි සිත තමයි එහි ප්‍රධාන දේය. ඒ වගේම චෛතසික ධර්මත් පවතිනවා. ඒ පවතින ප්‍රධානතම ලක්ෂණයක් තමයි යම් කිසි අරමුණක් වෙත යොමු වී පැවතීම. ඒ පවතින යොමු වෙච්ච දෙයට කියනවා යමක් වෙත යොමු වී පැවතීම, යමක් වෙත බර වී පැවතීම. ඒ නාම ධර්මියෝ යමකට යොමු වී තිබේ නම්, යමක් ගනිමින් තිබේ නම්, යමක් තේරුම් ගනී නම් ඒ ධර්මයට කියනවා ආරම්මණය කියලා. ආරම්මණයකින් තොරව නාම ධර්ම හට ගැනීමක් නැහැ. ඒ නිසා මේ අරමුණ කියන්නේ කුමක්ද කියන එක අපි ගැඹුරින් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ අරමුණ තේරුම් ගැනීමෙන් අපට නාම ධර්ම පිළිබඳවත් ගැඹුරු අවබෝධයක් ඇති කරගෙන දුකෙන් මිදීම පිණිස අප විසින් කළ යුත්තේ කුමක්ද, මේ ආරම්මණය කොතරම් අපේ සංසාර ගමනට වැදගත්ද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද දවසේදී හේමල් ලියනගේ මහත්මාගේ ආරාධනාවෙන් තමයි මේ ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ. ඒ සියලු ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කිරීමටත් අපවත් වී වදාළ අප කල්යාණ මිත්‍ර පූජ්‍ය කිරිබත්ගොඩ තිලෝකානන්ද ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා කියන සිතත්, මීට දින කිහිපයකට පෙර අපාතරින් වෙන් වූ H.T. සිරිල් මහතා, මද්දුමගේ ඥානා මහත්මිය ඇතුළු වර්ග පරම්පරාගත සියලු ඥාති සමූහයාට මේ පින් අනුමෝදන් වෙත්වා. දේකසක ස්වාමින් වහන්සේ ඇතුළු සිල්ගුණ පුරණ මහා සංඝරත්නයට සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණය සාක්ෂාත් කරගන්න ලැබේවා. සුජීවත්ව වසන දෙමාපිය ගුරුවරු ඇතුළු සියලු කල්යාණ මිත්‍ර පිරිසටද මේ පින ආශිර්වාදයක් වේවා කියන හිතෙන් තමයි මේ ධර්ම දේශනාවට ආරාධනා කරලා තිබෙන්නේ. ඉතින් විශේෂයෙන් අපේ කිරිබත්ගොඩ තිලෝකානන්ද ස්වාමින් වහන්සේ ඉන්නා උතනකින් සාදු සාදු කියා මේ පින අනුමෝදන් වීමෙන් තමන් වහන්සේගේ භව ගමන සුවපත් කර ගනිත්වා. ඉක්මනින් මේ භව කතර නතර කොට අවසන් කොට ප්‍රාර්ථනීය බෝධි ඥානයකින්ම නිවණින් සැනසෙත්වා කියන හිතත් අපි ඇති කරගමු. H.T. සිරිල් මහතා, මද්දුමගේ ඥානා මහත්මියත් මේ පින් අනුමෝදන් වීමෙන් යම් හේකින් දුකට කරදරයකට පත් වී තිබේ නම් එයින් අත මිදෙත්වා, සැපයට පත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනය වී නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියන හිතත් ඇති කරගමු. ඒ වගේම ධර්ම දේශනාවට ආරාධනා කළා වූ අපේ හේමාල් ලියනගේ මහත්මාටත්, තව තවත් ඒ එතුමාගේ ඒ බිරිඳ ඇතුළු පවුලේ සහ ඥාති හිත මිත්‍රාදී හැම දෙනාටමත් තව තවත් උතුම් ලෙස ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන නිවනින් සැනසෙන්න ලැබේවා කියන හිතත්, ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටම විවට්ට ගාමිනී කුසලයක් වේවා කියන හිතත් ඇති කරගෙනම අපි ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. පින්වතුනි, මාතෘකා වශයෙන් මා තබු පාඨයේ තමයි ආරම්මණය කියන එක ගැන පාලියේ හම්බෙන විග්‍රහ වාක්‍ය. චිත්තචේතසික ආගන්ත්වා එත රමන්ති इति ආරම්මණ. යම් තැනකට චිත්තචෛතසිකෝ පැමිණ රමණය කරයිනම්, එහි ඇලෙයිනම්, එහි වාසය කරයිනම් ඒ ධර්ම ටික ආරම්මණ කියලා කියනවා. මෙතන ඇලෙනවා කියන එකේ තේරුම ලෝභයෙන් ඇලෙනවාම කියන එක නෙවෙයි. ඒක ඒ චිත්තචෛතසිකයන්ට අරමුණකින් තොරව වාසය කරන්නට බෑ. ඒ නිසා ඒ චිත්තචෛතසික ධර්මයෝ අරමුණ ගන්නවා. ඒ වගේම සාමාන්‍යයෙන් සිතෙහි තියෙනවා විභූත වෙච්ච අරමුණක් ගැනීමට නැඹුරුවක්. ඒ නිසා චිත්තචෛතසිකයෝ රමණය කරන තැන ලෙස මේ ආරම්මණය හඳුන්වලා තියෙනවා. තව විග්‍රහයක් තමයි චිත්තචෛතසිකයෝ පැමිණිට එල්ලී සිටින්නේ. වවුලෝ ඇවිල්ලා කකුල් දෙකෙන් යම් යම් තැන්වල එල්ලෙනවා. ඒ වගේ චිත්තචෛතසික ධර්මයෝ එල්ලෙන්නේ යම් තැනකද, ආලම්භණය වෙන්නේ යම් තැනකද, එයට ආලම්භන කියලා කියනවා. ආලම්භන කිව්වත් ආරම්මන කිව්වත් එකම තමයි අපේ ධර්මයේ හැටියට අර්ථය. එතකොට මේ ආරම්මණය කියන එක මොකක්ද? අරමුණ කියලා කියන්නේ පින්වතුනි සිතින් ගත හැකි දෙයක්. අරමුණකින් තොරව සිතකට පහළ වෙන්නට බෑ. ඒක සාමාන්‍යයෙන් බටහිර දර්ශනයේ හඳුන්වන ඉන්ටෙන්ෂනැලිටි කියලා. ඉන්ටෙන්ෂනැලිටි කියන්නේ යම් කිසි දෙයක් වෙත යොමු වෙලා තියෙනවා. සමහර දාර්ශනිකයන්ගේ අදහස තමයි සමහර නාම ධර්මවලට අරමුණක් නැහැ කියන එක. නමුත් ථේරවාදයේ හැටියට නම් යම් නාම ධර්මයක් වේ නම් ඒ සියලු නාම ධර්මයක්ම අරමුණකට යොමු වී අරමුණකට බර වී අරමුණක් ගනිමින් තමයි හටගන්නේ. චිත්තචෛතසික ධර්ම කියලා කියන්නේ පින්වතුනි රූපයෙන් අන්නේ වූ ධර්ම සමූහයක්. ඒවල තියෙන්නේ සමහර වෙලාවට දැනීම්, හැඟීම්, ඒ වගේම සිතීම්, මේ වගේ ගති ස්වභාව. රූපය කියන එක ඊට වඩා වෙනස්. රූපේ තියෙන්නේ තද ගතිය, ඇලෙන බැඳෙන ස්වභාවය, පුම්බෝපු ස්වභාවය, ඉඩක් ගන්නා වූ බව, ඒ වගේම යම් යම් විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් පහර ලැබුවාම වෙනස් වෙන බව. මේ තමයි රූපයේ තියෙන ස්වභාවය. ඒ කියන්නේ උදාහරණයකට අපි මේ රූපකය ගත්තොත් මේ රූපකය ගින්නකට නිරාවරණය වුණොත් විකෘතියට විකාරයට පත් වෙනවා. සීතලට නිරාවරණය වුණොත් මේක විකෘතියට විකාරයට පත් වෙලා දර නඩු වෙලා මිය යනවා. ඒ වගේම මැසි මදුරුවන්ගේ දෂ්ට වලට ප්‍රාප්ත වුණාම මේකේ දද ආදී ඇති වෙනවා, gedi ඇති වෙනවා. ඒ වගේම හැම රතු පැහැ ගැන්වෙනවා. කැසීම් ආදී හට ගන්නවා. මේක නොයෙකුත් විපර්යාස වලට භාජනය වෙනවා. දේශගුණක විපර්යාසයන් සිද්ධ වෙනකොට එසේ ඒ වගේම යම් යම් බලපෑම් වලට ලක් වෙනකොට කුසගින්න පිපාසාව ඇති වෙනකොටත් ලොකු විපර්යාස වලට භාජනය වෙනවා. සමහරට ඇඟවල් කෙට්ටු වෙනවා, ඇඟවල් හීනි වෙනවා, ඊට පස්සේ මැරිලා ඇද වැටෙනවා. මේ විදිහට මේ සීතේ නිසා, උෂ්ණේ නිසා, බඩගින්න නිසා, පිපාසයේ නිසා, මැසි මදුරු ස්පර්ශයන් නිසා විකෘතියට විනාශයට පත් වෙන ඉඩක් ගන්නා වූ ධර්ම සමූහයට කියන රූපය කියලා. එක එක රූපයක් ඉඩක් ගන්නේ නැහැ පින්වතුනි. නමුත් මේ රූප ධර්මයෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු එකතු වෙන තැන මේවා ඉඩක් ගන්නට පෙළඹෙනවා. ඒකට හේතුව තමයි වායෝ ධාතුවෙන් පුම්බවන ස්වභාවය. ආපෝ ධාතු විසින් අල්ලාගෙන ඉන්න නිසා මේ කලාපේ පිපිරෙන්නේ නැතුව පවතිනවා. එතකොට වායෝ ධාතුවෙන් පිම්බවීමක් සිද්ධ වෙනවා. තේජෝ ධාතුව විසින් මේක ආරක්ෂා කරනවා. පඨවි ධාතුව මේ තද ස්වභාවය ලෙස පවතිනවා. එතකොට මේ පවතින මේ සතර මහා ධාතුව අවකාශෙහි යම් ඉඩක් තුල පැතිරී තිබෙනවා. ඒ නිසා අපි කියනවා රූපේ ඉඩක් ගන්නා වූ ධර්මයක් කියලා. එක එක රූපයක් ඉඩක් ගන්නේ නැහැ. මේවා එකතු වෙලා පවතිනකොට යම් අවකාශයක තමයි පැවතින්නේ. ඒ නිසා අපි ඉංග්‍රීසියෙන් කියන extension extended nature කියලා. එතකොට මේ ඉඩක් ගන්නා වූ රූපයට බාහිරින් තව රූපවල බලපෑම ලැබෙනකොට ඒ වගේම අභ්‍යන්තරයේ තියෙන තවත් රූපවල බලපෑම ලැබෙනකොට මෙහි වෙනස් වීමක් සිද්ධ වෙනවා. ලොකු වෙනස් වීමක්. ඒ වෙනස් වීම සිද්ධවන්නේ බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර ලැබීම නිසා, ඒවාවට ලක්වීම නිසා. දැන් සිතෙත් තියෙන වෙනස් වීමක්. සිතත් වෙනස් වෙනවා, දේශගුණේ වෙනස් වෙනකොට, අරමුණ ලැබෙනකොට වෙනස් වෙනවා. නමුත් සිත වෙනස් වෙන්නේ පින්වතුනි මේ වගේ පහර ලැබීමක් වෙලා නෙවෙයි. දැන් සීතලට නිරාවරණය වෙනකොට සීත රූප කලාපය අපේ ශරීරයේ වදිනවා. AC එකක් ඉස්සරහට ගියාම ඒ රුසීත රූප කලාප අපේ ශරීරයේ වදිනවා. අවුරශ්මියට ගිරාම අවුවේ තියෙන රශ්මාලාව අපේ ශරීරයට වදිනවා. එතකොට තමයි මේ විපර්යාසය සිද්ධවන්නේ. රූපයන්ගේ මේ විපර්යාසයේ වෙනස් වීම සිද්ධවන්නේ බාහිර ප්‍රත්‍යයන් විසින් පහර ලැබීම නිසා. පහර ලැබීම නිසා මේ පවතිනව ඉඩක් ගන්නව කලාපවල යම් යම් වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒකට කියනවා කලාප අභ්‍යන්තර රූපණේ කියලා. මේ කලාප අභ්‍යන්තරේ රූපණේ සිද්ධ වීම නිසා අලුතෙන් හට ගන්නව කලාපයන්ගේ වෙනස් ස්වභාවයෙන් හට ගැනීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ රූපෙහි යම් විකෘතියක් වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒක හොඳ පැත්තට වෙන්නත් පුළුවන්, නරක පැත්තට වෙන්නත් පුළුවන්. ඒතර මේ විදිහට බාහිර ප්‍රත්‍යයන්ගෙන් බලපෑමට ලක්වීම නිසා වෙනසකට භාජනය වෙන්නේ. ඒ කියන්නේ අපි තියෙන රූපයක් වෙනස් වුණා කියලත් කෙනෙක්ට සලකන්න පුළුවන්. ඒකේ තරම් ගැටලුවක් නෙමෙයි. නමුත් තේරවාද ක්‍රමයේ හැටියට, අභිධර්ම ක්‍රමයේ හැටියට ඒ තියෙනා රූප කලාප ඒ තැන නිරුද්ධ වෙනවා. ඒවා බාහිර ප්‍රත්‍යයන්ගෙන් බලපෑමට ලක්වුණාට පස්සේ ඒ අලුතෙන් හටගන්න කලාපයෝ වෙනස්ව හට ගැනීම තමයි මෙතන සිද්ධවන්නේ. නාම ධර්මයන්ගේ එහෙම ස්වභාවයක් නැහැ. නාම ධර්ම වෙනස් වීමක් සිද්ධ වෙන බව ඇත්ත. නමුත් ඒවා වෙනස්වන්නේ පහර ලැබීම නිසා නෙවෙයි. පහර ලැබීම කියලා කියන්නේ බාහිර හේතුවකින්, බාහිර දෙයකින් හැපෙන්නට ඕනේ. ඒක ඝට්ටණය වෙන්නට ඕනේ. ගැටී යති පීලී යති කියලා හඳුන්වලා තියෙන රූපයන්ගේ සිද්ධ වෙන්නේ ඝට්ටනය. නාම ධර්ම වල එහෙම ගැටෙනීමක් නැහැ. මොකද ඒවා අරූපී ධර්ම. සියලු නාම ධර්ම එකතු වුණත් එහෙම නාම ධර්මයෝ එක දෙයක් ලෙස, එක කලාපයක් ලෙස ඉඩක් ගැනීමක් සිද්ධවන්නේ නැහැ. නමුත් ඒවායේ එකමුතු භාවයක් තියෙනවා. ඒවා එකට තමයි පවතින්නේ. ඒතර දර්ශනයේ ප්‍රශ්නයක් අහනවා කොහොමද මේවා එකමුතු භාවයේ තියෙන්නේ කියලා. අපි තේරවාදී සාමාන්‍යයෙන් කියන්නේ ඒ නාම ධර්මයෝ එකතු වෙලා තමයි හටගන්නේ. සිත ඇසුරු කරගෙන මේ නාම ධර්මය හටගන්න. සිත මේකේ ප්‍රධානිය. සිත තමයි මූලිකය. ඒ නිසා සිත ඇසුරු කරන් චෛතසික ධර්ම තියෙනවා කියන්න පුළුවන්. චිත්ත චෛතසික ධර්මය ඕනෝන් මිශ්‍ර වෙලා කියන්නත් පුළුවන්. හැබැයි මේකේ මූලිකම දෙය තමයි අරමුණකට අවධානයක් දෙනවා කියන ගතිය. මේ චිත්ත ධර්මය චිත්තේ මුල් කරගෙන, චිත්තේ ඇසුරු කරගෙන තවත් චෛතසික ධර්මයෝ හට ගන්නවා. හැබැයි මේවා එකතු වුණා කියලා රූප කලාපයක් වගේ ඉඩක් ගන්න ස්වභාවයක් නැහැ. ඒක තමයි මෙතන තියෙන වෙනස. ඒ නිසා නාම ධර්මයෝ යම් යම් අරමුණු නිසා, යම් යම් හේතු සාධක මත විපර්යාසයට වෙනස් වීමට භාජනය වුණත්, ඒ කියන්නේ අලුතෙන් හටගන්න නාමයෝ වෙනස් වීමට භාජනය වුණත්, යම් නාම ධර්මයක් අරමුණක් අරගෙන ඉන්නකොට බාහිර අරමුණක් නිසා ඒකේ යම් චලනයක් සිද්ධ වුණත්, චලනයක් කියලා කියන්නේ ඒකේ ඒ අරමුණ අනිත් අරමුණ කෙරෙහි ඒ අරමුණ ගන්න එකට බාධාවක් සිද්ධ වුණත්, එහෙම වුණත් ඒක රුප්පණයක් ලෙස හඳුන්වන්නේ නැහැ. මොකද හේතුව රුප්පණය කියලා කියන්නේ බාහිර ප්‍රත්‍යවර පහර ලැබීම නිසා වෙනස් වීම. පහර ලැබීමක් වෙන්නේ රූපී ධර්මවල භෞතිකමය ස්වභාව, නාම ධර්මවල භෞතිකමය ස්වභාවයක් නෑ රූපයට වගේ. ඒ නිසා නාම ධර්මය වෙනස් වීමට භාජනය වුණත් ඒවා රූප ලෙස විවහාර කරන්නේ නෑ. රූප කියන එකේ තේරුම බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර ලැබීම නිසා වෙනස් වීමට භාජනය වන්නා වූ දේවල් කියන එකයි. නාම ධර්මය එහෙම බාහිර ප්‍රත්‍යයෙන් පහර ලැබීම නිසා වෙනස් වීමට භාජනය වන්නේ නෑ. ඉතින් ඒ නිසා මේ නාම ධර්මියෝ රූපයන්ට වඩා වෙනස්. නාමයන් විදින විශේෂම දේ තමයි තේරවාදී හැටියට යම් කිසි දෙයක් වෙත යොමු වෙලා තියෙන්නේ. යම් කිසි දෙයක් වෙත බර වෙලා තියෙන්නේ. යම් කිසි දෙයක් ගනිමින් තියෙන්නේ. ඒ ගනු ලබන, බර වෙනු ලබන, යොමු වෙච්ච දෙයට කියනවා ආරම්මණය කියලා. නාම ධර්මයෝ අරමුණක් වෙත යොමු වී තිබෙන්නේ. නාම ධර්මයෝ අරමුණක් පිළිබඳවයි තියෙන්නේ. නාම ධර්මයෝ අරමුණක් සම්බන්ධයෙන්ුයි තියෙන්නේ. මේක ඉතා වැදගත්. රූප ධර්ම වලට එහෙම හැකියාවක් නැහැ. ඒ නිසා අපි කියනවා සාමාන්‍යයෙන් රූපං අනාරම්මණං කියලා. රූපං අනාරම්මණං කියන එකේ තේරුම රූපය අරමුණු ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. රූපය අරමුණු ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. සමහර කෙනෙක් මේ රූපං අනාරම්මණං කියන පහටය රූපය අරමුණු කරන්නට බැහැ. හෝ නැත්තම් රූපේ තියෙන ආකාරයෙන් අරමුණු කරන්නට බැහැ කියලා අර්ථ ගන්නට පුළුවන්. රූපේ කිසිසේත්ම අරමුණු කරන්නට බැහැ කියලා කෙනෙක් අර්ථයක් ගන්නට පුළුවන්. තියෙන ආකාරයෙන් ඒ සැටියෙන් රූපය ගන්නට බැහැ කියලා තරත්කතනේ කරන්නට පුළුවන්. නමුත් ඒක නෙවෙයි ථේරවාද අර්ථ විවරණය. ථේරවාද අර්ථ විවරණය තමයි රූපය අරමුණු ගන්නෙ නැහැ කියන එක. රූපෙට අරමුණු ගැනීමක් නැහැ. දැන් උදාහරණයකට පිංගද ඒක සරල ලෙස දැනනවෙන්න පුළුවන්. නමුත් සමහර මිනිස්සු ඉන්නවා, ඒ කියන්නේ සමහර දාර්ශනිකයෝ ඉන්නවා මේ නාම රූප ධර්ම වලට, විශේෂයෙන් මොළයේ තියෙන සෛල වලට, මොළයේ තියෙන නියුරෝන්ස් වලට, ඒ වලට මේ අරමුණක් ගැනීම, ඉන්ටෙන්ෂනැලිටි තියෙන්න පුළුවන් කියලා තර්ක කරන අය. ඔවුන්ගේ හැටියට නාම ධර්ම කියලා වෙනම කොටාසයක් තියෙන්නට අවශ්‍ය නැහැ. මේ මොළයේ තියෙන සෛල වලටම පුළුවන්, මොළයේ තියෙන සෛල වලටම පුළුවන් මේ අරමුණු හිතන එක, අරමුණු සම්බන්ධයෙන් වැඩ කිරීම සිද්ධ වන්නට. ඒ නිසා මේ රූපං අනාරම්මණං කියන පහටෙන් බුදුරණස්සේ දේශනා කරලා තියෙන්නේ භෞතික වූ යමකට අරමුණු ගැනීමක් සිද්ධ කරන්න බැහැ කියන එක. ඒක තමයි මේකේ විශේෂම අර්ථය. නිසා රූපය අරමුණු ගැනීමක් කරන්නේ, නිර්වාණය අරමුණු ගැනීමක් කරන්නේ නැහැ. නිර්වාණය අරමුණු ගැනීමක් කරන්නේ නැහැ. ඒ නිසා මේ රූප ධර්මයෝ තද ගතිය, ඇලෙන බැඳෙන ස්වභාවය, වැగిරෙන ස්වභාවය, ඊට පස්සේ සීත උෂ්ණ ස්වභාවයන්ගෙන් යුක්තව ඉඩක් ගැනීමෙන් පවතිනා වූ ධර්ම, බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර ලැබීම නිසා වෙනස් වීමට භාජනය වන්නා වූ ධර්ම. නාම ධර්ම වල තියෙන විශේෂත්වය තමයි මේව අරමුණක් වෙත යොමු වෙලා තියෙන්නේ. අරමුණක් ගැනීමෙන් තමයි තියෙන්නේ. අරමුණක් වෙත බර වෙලා තමයි තියෙන්නේ. අරමුණක් ගැන හිතමින් තියෙන්නේ. ඒක තමයි නාම ධර්මයන්ගෙ තියෙන මූලිකම ලක්ෂණය. ඊට අමතරව මෙහි තිබෙන ඇලෙන ස්වභාවය, ගැටෙන ස්වභාවය, හිතන ස්වභාවය, ස්පර්ශ කරන ස්වභාවය, ඒ වගේ ලක්ෂණත් මේකේ තියෙනවා. නමුත් මේකේ මූලිකම අපි නාම කියන පදයේ හඳින්වීම තමයි අරමුණකට බර වී නැඹුරු වී තිබීම. දැන් රූප ධර්මයන්ගෙත් තද ගතිය, ආපෝ තේජෝ ආදී ගතියන් තියෙනවා. නමුත් ඒක විශේෂයෙන් හඳුන්වන්නේ රුප්පන ස්වභාවයෙන්. නාම ධර්ම ගත්තමත් පින්වතුනි, ඒකේ දැනගන්න බව, ඇලෙන බැඳ, ඒකේ ස්පර්ශ කරන බව, විඳින බව ආදී තියෙනවා. නමුත් මෙතන නාම කියන එකේ මූලික ලක්ෂණය තමයි අරමුණකට බර වෙච්ච බව. ඒතර අරමුණක් දැනගන්නා වූ ගතියක්, අරමුණකට යොමු වෙච්ච ස්වභාවයක් පවතින. ඒක රූපේ ක්‍රියාවලියක් නෙවෙයි. ඒක රූපෙන් අන්‍ය වූ දෙක ක්‍රියාවලියක්. ඒකයි මෙතන අදහස් කර දෙන්නේ. නාම රූප කියන පාඩමේදී අපිට ගැඹුරට ගිහිල්ලා පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මිඳින්නට අවශ්‍ය නැහැ. එහෙම කරත් ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම කරත් ගැටලුවක් නෙවෙයි. අපිට වැදගත් වන්නේ යම් කිසි විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් පහර ලැබීමක් සිද්ධ වෙලා වෙනස් වීමට භාජනය වන්නා වූ දෙයක් තියෙනවා. ඒක තමයි මේ අපිට දිස් වෙන දේ. ඒකේ වර්ණයක් තියෙනවා, ඒකේ ගන්ධයක් තියෙනවා, ඒකේ හැඩයක් ලෙස පෙනී සිටිනවා. ඒ වගේම තද ගතිය අතන අල්ලන්නට පුළුවන්, ඇලෙන බැඳෙන සවද. මේවා වෙන් කරන්නේ නැතුව පොදුවේ මේ යම් කිසි දේවල් වල එකතුවක් මෙතන පවතිනවා කියන එක තමයි මේකේ අරගෙන. ඒකේ තියෙන පරමාර්ථ ලක්ෂණය තමයි රුප්පන ස්වභාවය. මොකද්ද රුප්පන ස්වභාවය? බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර ලැබීම නිසා වෙනස් වීමකට භාජනය වෙලා අලුතෙන් හටගන්න කලාපයෝ, නැත්තම් අලුත් ධර්මයෝ වෙනස් වීමකට භාජනය. නැත්තම් තියෙන එකම වෙනස් වුණා කියලා සැලකුවත් එතරම්ම හානියක් නෑ. නමුත් ඒක ධර්මයට පටහැනි ටිකක්. ඒක ධර්මයට පටහැනි. විදර්ශනාවේදී විශේෂයෙන් පවතින රූපයව ඉපදෙනවා බිඳෙනවා කියලා සලකන්නට ඕන නිසා වඩා සුදුසුයි ඒ රූපය බිඳිලා අලුත් රූප වෙනස්ව හට ගන්නවා කියලා සලකන එක. ඊට පස්සේ පින්වතුනි, නාමය හඳුන්වන්නට තියෙන්නේ චිත්තචෛසිකයන්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණ වලින් නෙවෙයි. ඒ වලින් හඳුනනට ගැටලුවක් නැහැ. මෙතන විශේෂයෙන්ම අරමුණකට නැඹුරු වෙලා, අරමුණකට බර වෙලා, අරමුණක් ගන්නවා කියන ස්වභාවයෙන් තමයි ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ නාමයක් යන අරමුණකට බර වෙච්ච, අරමුණක් ගන්නා වූ ගති ස්වභාවයක්. ඒක රූපේ නෑ. මේ දෙක තමයි මේකේ වෙනස. එතකොට මේකේ අපි දැනගන්නට ඕනේ මේ නාම ධර්ම විසින් යමක් ගනු ලබයි නම් මොකද්ද මේ ගනුදෙනේ? මොකද්ද මේ ගනු ලබන දේ? මොකද්ද මේ නාම ධර්ම වල අරමුණ කියන්නේ කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. අරමුණ කියනකොට පින්වතුනි, සාමාන්‍යයෙන් අපි කම මේක විස්තර කරන් යනකොට මේ දේශනා ක්‍රමයේදී මතක තියාගන්න, අරමුණ කියලා කියන්නේ ලෝකයේහි විද්‍යමාන වන්නා වූ දෙයක්. අරමුණ කියන එක සිතෙන් පරිබාහිරව පවතිනා වූ දෙයක්. සිතකින් අරමුණක් දැනගන්නවා. එතකොට මේ දැනගනු ලබන දේ ලෝකයේහි විද්‍යමාන වන්නා වූ දෙයක් ලෙස අපි සලකනවා. ඒක තමයි විද්‍යමාන පරමාර්ථ ආරම්මණය කියලා කියන්නේ. එතකොට තියෙනා වූ දෙයක් තමයි සිතෙන් දැනගන්නේ. තියෙනා වූ දෙයක් සිතින් දැනගන්නවා. දැන් උදාහරණයකට සතර මහා ධාතුවක් තියෙනවා. සතර මහා ධාතුව දැනගන්නවා. සතර මහා ධාතු එකතු වෙච්ච රූපයක් තියෙනවා. ඒ රූපේ දැනගන්නවා. ගහක් කොළක් තියෙනවා. ඒක දැනගන්නවා. වර්ණ රූපේ දැනගන්නවා. ඒතර මේ විදිහට බාහිර තියෙනා වූ දේවල්, ඒ වගේම අනිකුත් චිත්තචෛසිකයෝ මේ සියල්ල සිතින් දැනගනු ලැබෙනවා. හැබැයි සිතින් මේ පරමාර්ථ ධර්මය දැනගනු ලබනකොට ඒ අවස්ථාවේදී සමහර වෙලාවට තියෙන දේ තියෙන සැටියෙම දැනගැනීමකුත් සිද්ධ කරනවා. පරමාර්ථයේ පරමාර්ථය ලෙස දැනගනවා. සමහර වෙලාවට පරමාර්ථය ඒ ධර්මය පවතිනා වූ ආකාරයේ අරගෙන වෙනස් දෙයක් ලෙස, ප්‍රඥප්තියක් ලෙස දැනගැනීම සිද්ධ වෙනවා. ඒකට කියනවා සම්මුතියක් ලෙස, ප්‍රඥප්තියක් ලෙස දැනගන්නවා කියලා. ඒ කියන්නේ අපි හිතමුකෝ සතර මහා ධාතු අවකාශයේ යම් ක්‍රමයකට, යම් අවකාශයක පැතිරී තිබෙනකොට ඒ පැතිරී තිබෙන ආකාරය හිතෙන් අරගෙන ඒ සියලු ධාතුන් එක්තෙන් කරගෙන හිතෙන් පුටුවක් කියලා අපි විවහාර කරනවා. පුටුවක් කියලා එක දැනගන්නවා. එතකොට පුටුව කියන එක පින්වතුනේ දැන් විවහාරට අපි කියනවා ගහකොළ බාහිර තියෙන එක දැනගන්නවා කියලා. නමුත් ඇත්තටම අර්සිතෙන් ගන්නේ දැනගන්නේ රූපය, කවර්ණ රූපය හෝ එතන තියෙන සතර මහා ධාතු. ඒක තමයි බාහිර ඇත්තටම තියෙන්නේ. ඒක සතර මහා ධාතුවක් ලෙස නැතුව, වර්ණ රූපයක් ලෙස නැතුව අපි ගහක් ලෙස, පුටුවක් ලෙස දැනගන්නවා නම් ඒක අපි සිතින් ගන්නව එක්තරා ක්‍රමයක්. සිතින් දැනගන්නව ආකාරයක්. එනිසා මෙතන කරුණු දෙකක් තියෙනවා. ආරම්මණයේ තියෙනවා සිතින් ගන්නා වූ ආකාරය කියලා එකක් තියෙනවා. ආරම්මණයේ හැමදෙස්සෙම පරමාර්ථයක් පින්වතුනි. සිතින් ගන්නා වූ ආකාරය පරමාර්ථයක් ලෙස ගන්නටත් පුළුවන්, ප්‍රඥප්තියක් ලෙස ගන්නටත් පුළුවන්. ඒ කියන්නේ නැති දෙයක් ලෙස. නැති දෙයක් කියලා කියන්නේ හිස් දෙයක් කියන එක නෙවෙයි. අතන බාහිර නැති දෙයක් ලෙස සලකන්නට පුළුවන්. දැන් තියෙන්නේ සතර මහා ධාතුව, තියෙන්නේ පංච උපාදානස්කන්ධය. ඒක සතර මහා ධාතුව පුටුවක් ලෙස, මේසයක් ලෙස, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයේ සත්වයේ පුද්ගලයක් ලෙස ගන්නවා වෙන්නට පුළුවන්. එතකොට මේ සත්වයා, පුද්ගලයා, පුටුව, මේසය කියන අදහස මේක සිතෙන් ගනු ලබන්නා වූ අදහසක්. මේකට අපි කියනවා ප්‍රඥප්තිය කියලා. ප්‍රඥප්තිය බාහිර තියෙන එකක් නෙවෙයි. ප්‍රඥප්තිය කියන එක බාහිර තියෙන එකක් නෙවෙයි. බාහිර ඇත්තටම පවතින්නේ පරමාර්ථය. විද්‍යමාන වන්නා වූ දේවල්. ප්‍රඥප්තිය කියන එක හිතෙන් ගොඩනගා ගන්නා වූ දෙයක්. ඒක තියෙන හිත පැත්තේ පින්වතුනි. ඉතින් ඒ නිසා මෙතන විශේෂයෙන් අපි ආරම්මණය ගැන සලකනකොට සැබවින්ම පවතින අරමුණක්. ඒකට කියනවා පරමාර්ථ ආරම්මණය කියලා. ඒ වගේම අරමුණ සිතින් ගනු ලබන්නා වූ ආකාරයත් කියන දෙකම සලකන්නට ඕනේ. සමහර අවස්ථාවලදී සතර මහා ධාතුව, සතර මහා ධාතුවක් ලෙස දැනගන්නට පුළුවන්. ඒ වෙලාවේදී ඒ දැනගනු ලබන්නා වූ ආකාරයට ප්‍රඥප්තිය කියන්නේ. ඒකට අපි විවහාරයක් දෙන්නේ නැහැ. අපි එතකොට කියන්නේ තියෙනා වූ අරමුණ තියෙන ආකාරයෙන්ම දැනගත්තා කියලා. ඒක තමයි අපේ සාමාන්‍ය විවහාර ක්‍රමය. දැන් තියෙනා වූ අරමුණක් ඒ ලෙස දැනගන්නකොටත් ඒ දැනගන්නා වූ ආකාරයක් හිතේ තියෙනවා. තියෙනා වූ අරමුණක් වෙනස් ලෙස දැනගන්නකොටත් දැනගනු ලබන ආකාරය කියලා එකක් තියෙනවා. මේකට අපි චිත්ත නිමිත්ත කියලා සමහරව භාවිතා කරනවා. සමහරවල්ලාට සිතේට ඇතිවන ආරම්මණේ ඡායාව කියලා ගන්නටත් පුළුවන්. ඉතින් කෙසේ වෙතත් අපි ආකාරය කියලා ගමුකෝ. තියෙන ධර්මයක් තියෙන එකක් ආකාරයෙන් ගන්නට පුළුවන්. තියෙන එකක් නැති දෙයක ආකාරයෙන් ගන්නට පුළුවන්. හොඳම උදාහරණේ පංච උපාදාන ස්කන්ධය. පංච උපාදාන ස්කන්ධයක් ලෙස ගන්නවා. පංච උපාදාන ස්කන්ධය මනුස්සයෙක් ලෙස, පුරුෂයෙක් ලෙස ගන්නවා. ඒතර දෙවනි ගැනීමට අපි කියනවා ප්‍රඥප්තියක් ගත්ත කියලා. පළවෙනි එකට අපි ඒක විවහාර කරන්නේ නැහැ. නමුත් එතනත් තියෙන එක්තරා ගන්නව ආකාරයක්. ඒකත් පින්වත්තුනි අර බාහිර තියෙන ආරම්භයට වඩා වෙනස්. මොකද හේතුව දැන් උදාහරණයකට බලන්න. බාහිර තියෙන පංච උපාදාන ස්කන්ධයෙහි අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියන තුනම තියෙනවා. තුනම තියෙනවා. හැබැයි ගනු ලබන ආකාරය ගත්තම් පංච උපාදාන ස්කන්ධය එක්ක අනිත්‍ය ලෙස අපි ගන්නවා, එක්ක දුක්ඛ ලෙස ගන්නවා, එක්ක අනාත්ම ලෙස ගන්නවා. තුනම එකපාර ගැනීමක් කරන්නේ නැහැ. එතකොට බාහිර තියෙනා වූ ආරම්මණයත් ඒ ලෙසටම ගන්නවා කියලා එකක් නැහැ. ඒක ගන්නෙත් ඒක දේශයකින්, යම් ක්‍රමයකින් අරගන්නේ. ඒක අනිත්‍ය ලෙස දැනගන්නවා, එක්ක දුක්ඛ ලෙස ගන්නවා, අනාත්ම ලෙස ගන්නවා. හැබැයි මේ ලක්ෂණ තුනම බාහිර ආරම්මණේ තියෙනවා. එනිසා මේ ආරම්මණය සහ ආරම්මණේ ගනු ලබන ආකාරය කියන එක දෙකක්. ඒක එකක් නෙවෙයි. කවදාවත් එකක් වෙන්නේ නැහැ. එතකොට ඒක එකක් වුණොත් එහෙම එතන ලොකු ගැටලුවකට પ્રાપ્ત වෙනවා. තියෙන එක තියෙන සැටියෙම දැනගන්නවා වෙනවා. ඒ නිසා ඒක එහෙම දර්ශනයක් ලෝකෙ තියෙනවා. බාහිර තියෙන එක මේ සැටියෙන් දැනගන්නවා කියන න්‍යායක් ලෝකෙ තියෙනවා. එහෙම දර්ශනයක් ලෝකෙ තියෙනවා. ඒකට එන ගැටලු තමයි ඒ වගේ වෙලාවට හෙලුසිනේෂන්ස්. ඒ කියන්නේ නැති දේවල් පෙනෙන හැටි. ඒ වගේම මිරිගුවක් වැටෙනකොට ඒ වගේ දේවල් විස්තර කරන්න ටික අමාරුයි. ඒ නිසා බුදුදහමේ අපි තේරවාද ධර්මයේ තියෙන්නේ මේක යෝගාචාර දර්ශනයේ වෙනස්. යෝගාචාර කියන බෞද්ධ දර්ශනයේ හැටියට මේ සිතින් ගනු ලබන ආකාරය තමයි බාහිරක් තියෙන්නේ. ඒ නිසා බාහිර දෙයක් ඇත්තෙම නැහැ. තියෙන්නේ සිතක් විතරයි. සිතින් ගනු ලබන ආකාරයත විඤ්ඤප්ති මාත්‍රයක් තියෙන්නේ. තෙරවාද එහෙම නෙවෙයි. බාහිර කියන එක විද්‍යමානයි. බාහිර කියන එක සිතෙන් එක්තරා ආකාරයකට ගනු ලබනවා. ඒ ගනු ලබන ආකාරය බාහිර තියෙන ආකාරයට සමපාත වෙන්නට පුළුවන්. ඒ තියෙන ලෙස ගන්නට ඒකට යථා භූත ඥානය කියලා. තියෙන ආකාරයෙන් ගන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒක වෙනස් ආකාරයකින් ගන්නට පුළුවන්. ප්‍රඥප්තියක් ලෙස ගන්නට පුළුවන්. ඒ ගැන දෘෂ්ටිගතික වෙන්නට පුළුවන්. ඒ ගැන වැරදි අදහස් වලට පැමිණෙන්නට පුළුවන්. මේ මම දේශනා කරේ එක්තරා අන්ත දෙකක්. ඒ කියන්නේ තියෙන දේ ඇතිසැටියෙම දන්නා වූ ග්‍රහණයත් තියෙන දේ විපරීත ආකාරයෙන් ගන්නා වූ ග්‍රහණයත්. සමහර අවස්ථාවල තියෙන දේ ඒ ලෙසටම අරගෙනමින් ඇලීම් ගැටීම් ඇති වෙන්නත් පුළුවන්. විපරීත කියන ප්‍රඥප්ති අරමුණක් ලෙස අරගෙන කුසල සිතෙන් ක්‍රියා හිතෙන් ගන්නටත් පුළුවන්. මේ මැද තියෙනවා තව අවස්ථා දෙකක්. ඒ අවස්ථා ඔක්කොම විස්තර කරන්න ගියොත් දේශනාව ටිකක් සංකීර්ණ වෙන්නට පුළුවන්. ඉතින් නිසා සාමාන්‍යයෙන් මේ තේරුම් ගන්නට ඕනේ අරමුණ තිබෙන ආකාරය, අරමුණේ තියෙන යථා ස්වභාවයයි ගනු ලබන ආකාරය අතර වෙනසක් තියෙනවා කියන එක. ඒතර ඒ නිසා ඒක යථා භූතව ගත්තත් තියෙන අරමුණ තියෙන ලෙසින් අරගත්තත් ඒකෙත් සීමා සහිත විදිහට තමයි අරගෙනීම සිද්ධ වෙන්නේ. එතකොට මේ අරමුණ සහ අරමුණ ගනු ලබන ආකාරය කියන දෙකෙන් යම් හේකින් අරමුණ ඒ තියෙන ආකාරයෙන්ම අරගත්තොත් ඒ ගන්නා වූ ආකාරයට වෙනම විවහාරයක් අපේ ධර්මයේ නැහැ. ඒතර කියන්නේ තියෙන අරමුණ අරමුණක් ලෙසම තියෙන ලෙසම ගණගත්. අනිත්‍ය ධර්මය අනිත්‍ය ලෙස දැනගත්ත කියලා කියන්නේ. එතකොට තියෙන එක වෙනස් ආකාරයෙන් දැක්කොත් ඒකට අපි කියනවා ප්‍රඥප්තියක් ලෙස දැනගත්ත කියලා. ඒතර ප්‍රඥප්තිය හම් වෙන්නේ පින්වතුනි සිතෙන් ගනු ලබන ආකාරය තුළ. එහෙම නැත්නම් ප්‍රඥප්තිය බාහිර තියෙන එක නෙවෙයි. ප්‍රඥප්තිය තියෙන උතන සිතෙන් ගනු ලබන ආකාරය තුළ. එතකොට ඒක තමයි උදාහරණයකට අපි කියන රූපං අත්තතෝ සමනුපස්සති. රූපේ ආත්මය ලෙස සලකයි. එතකොට රූපය කියන එක බාහිර තියෙන එකක් ආත්මය ලෙස සලකයි. මේ ගනු ලබන ආකාරය ආත්මය කියන අදහස තියෙන හිතේ පින්වතුනි. හිතෙන් ගනු ලබන ආකාරය චිත්තචෛසික ධර්ම විසින් දෘෂ්ටිය විසින් ආත්මයක් ලෙස රූපේ සලකනු ලබනවා. දැන් එතකොට කරුණු දෙකක් රූප ආරම්මණයේ තියෙනවා. ආරම්මණය ගනු ලබන්නා වූ ආකාරය කියලා එකක් තියෙනවා. දැන් මේ ආරම්මණයේ ආරම්මණයේ ගනු ලබන්නා වූ ආකාරය පිළිබඳව තව ටිකක් විමසන්නට ඕනේ. මේ ආරම්මණයේ ගනු ලබන්නා වූ ආකාරය පින්වතුනි නානා හේතු මත තීරණය වෙන එකක්. ඒක ටිකක් සංකීර්ණ ටිකක් සියුම් දෙයක්. ඒකෙන් මේ අදහස් කරන්නේ බාහිර මොන ආරම්මණයක් තිබුණත් අපි එක්තරා විදිහකට ගන්නවා. දැන් එතකොට මෙතනදි කෙනෙක්ට පතු වෙන්නට පුළුවන්. එතකොට බාහිර තියෙන දේ ඒ ලෙසටම තියෙන ආකාරයටම දැනගන්න බැහැ නේද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන්. ඒ සීමාව තියෙනවා පින්වතුනි. ඒක වළක්වන්නට බෑ. හැබැයි බාහිර තියෙන දේ ඒ ලෙසටම ගන්න බැරි වුණා කියලා අපි බාහිර තියෙන ලෙස ඒ ලෙසටම ගන්නවා කියලා හිතන එක නෙවෙයි තේරවාදී අවිද්‍යාව. ඔක හොඳට මතක තියාගන්න. බාහිර තියෙන එක ඒ ලෙසටම ගන්න බැරි වුණාම එසේ බැරි බව තේරුම් ගන්න නැතුව බාහිර අපි දකිනවා කියලා හිතන එක නෙවෙයි අවිද්‍යාව. එහෙම ගන්න නෙවෙයි තේරවාදී අවිද්‍යාව. ඒ බාහිර තියෙනා වූ ධර්මය නিত্য දෙයක්සේ ආත්ම දෙයක්සේ දුක් සුඛ දෙයක්සේ සැලකීමයි අවිද්‍යාව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම. බාහිර තියෙන ධර්මයේ දුක්ඛ සත්‍යයක් ලෙස නොදැනීම. ඒකට නැවත නැවත ඒ වගේ මේ බාහිර තියෙන එක විතරක් නෙවෙයි අපේ අභ්‍යන්තරයේ ගන්න උදාහරණයකට මම මගේ හිතෙන් කය දෙස හිතනකොට ඒ කය බාහිර අරමුණක්නේ. ඒක බාහිර කියන එකෙන් මම අදහස් කරන්නේ සිතෙන් පරිබාහිරයි කියන එක. නැතුව බාහිරමයි කියන අර්ථය නෙවෙයි. ඒ කියන මගෙන් බාහිරයි මේ ශරීරයෙන් බාහිරයි කියන එක නෙවෙයි. තමන්ගේ ශරීරේම තමන් හිතෙන් අරමුණු කළොත් ඒ ශරීරයේ සිතෙන් පරිබාහිර දෙයක්නේ. සිත ශරීරේ නෙවෙයිනේ. එතකොට සිත තමයි අරමුණ. රූපේ තමයි අරමුණ. ශරීරයේ තමයි අරමුණ. එතකොට මේ ශරීරය සිතෙන් අරමුණු කරනකොට චක්ෂුර් විඥානේ මේ ශරීරය දකිනකොට මනෝ විඥාණයෙන් අරමුණු කරනකොට ඒ තියෙන ශරීරයේ තියෙන ආකාරයෙන් සියල්ලෙන් සියල්ල අරමුණු කරන්න බෑ. එහෙම කරන්න බෑ. දැන් උදාහරණ ත්‍රිමාන රූපයක් එහෙම ඉතාලකෝ ත්‍රිමාන රූපයක් කොහොමද අපි සම්පූර්ණ එකපාර අරමුණු කරන්නේ? ඒ කරන්නට බෑ. දැන් හිතෙන් අපි ඉමේජිනේෂන් එකක් කරා. ඒක මොනවද උපකල්පනයක් කරලා නිර්මාණයක් සිද්ධ කරගත්තත් අපිට එක පැතිකඩයි බලන්නට පුළුවන්. ත්‍රිමාන රූපේ එකපාර ඔක්කොම පැතිකඩවල බලනවා කියන එක කලාතුරකින් කෙනෙක්ට එහෙම හැකියාවක් තියනවා කියලා කෙනෙක්ට කියත හැකි. නමුත් සාමාන්‍යයෙන් අපිට තේරෙන දේ එහෙම කරන්නට බෑ. ඒ නිසා තියෙන අරමුණ තියෙන සියලු ආකාරවලින් දැනගන්නවා කියන එකක් නෑ. ඒක අභව්‍යයි පින්වතුනි. ඒක වෙන්නට බෑ. එතකොට ඒ සීමා සහිත භාවයේ තියෙන නිසාම තේරුම් ගන්න අපි හැමතිස්සෙම දේවල් තේරුම් ගන්න යම් මට්ටමකින් ඒක සිතේ සීමාවක් තියෙනවා. ඒක දැන ගැනීම සඳහා ඒ දැනගනු ලබන ආකාරයේ මේ අදහස් කරන්නේ. ඒ නිසා ඒ තියෙන සිතෙන් පරිබාහිර වෙච්ච අරමුණ ගනු ලබන ආකාරයක් තියෙනවා. එතකොට අපි රූපය සුභයි ලෙස සලකනවා. රූපය දුර්ගන්ධයි ලෙස සලකනවා. හැබැයි දුර්ගන්ධයි ලෙස සලකන ලාවේ කි අනිත්‍ය ලක්ෂණේ, දුක්ඛ ලක්ෂණේ, අනාත්ම ලක්ෂණේ හිතට ප්‍රකට වෙන්නේ නැහැ. සුභයි ලෙස සලකනකොට වෙන ලක්ෂණ ප්‍රකටවන්නේ නැහැ. ඒතර හැම තිස්සෙම එක පැත්තකට තමයි මේක යොමු වෙන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ අරමුණෙහි ගත හැකි ආකාර අතුරින් එක ආකාරයක හිත පිහිටන්නට ඕනේ. එසේ අරමුණ ගත හැකි ආකාර අතුරින් එක ආකාරයක පිහිටවන ධර්මයට කියන ඒකාග්‍රතාවය කියලා. ඒක චෛසික ධර්මයක්. සිතට අරමුණ නානාකාරණින් ගන්න පුළුවන්කම තියෙද්දී එක ආකාරයක හිත පිහිටන්නට ඕනේ. එහෙම නැත්තම් ඒක කරන්නට බෑ. ඒක අභව්‍ය දෙයක්. ඒක විය නොහැක්කක්. ඉතින් ඒ නිසා හැමතිස්සෙම මේ ආකාරයයි අරමුණයි වෙන් කර ගන්නට ඕනේ. ඒතර විශේෂම දේ තමයි ඒ තියෙනා වූ අරමුණ ඒ තියෙන සියලු ආකාරවලින් ගන්නට බැරිය කියලා. ඒක බැරි බව හරි අපි ඒ ආරමුණ තියෙන ආකාරයෙන් ගන්නවා කියලා හිතුවොත් විවහාර කරොත් මම රූපේ දකිනවා මම ලෝකේ දකිනවා කියලා විවහාර කිරීම එසේ සිටීම අවිද්‍යාව කියලා ගැනීමක් ථේරවාදයේ නැහැ. එහෙම එකක් නැහැ. ථේරවාදයේ තියෙන්නේ ඒ ගනු ලබන ආරම්මණය නিত্য දෙයක් ලෙස, සුබලයක් ලෙස, සුඛ දෙයක් ලෙස, ආත්ම දෙයක් ලෙස ගැනීම. එහි තියෙන දුක්ඛාරය සත්‍ය නොදැනීම. ඒ රූප ශරීරය ගත්තොත් ඒ ශරීරය නැවත නැවත හටගන්නේ සමුදේ නිසා බව නොදැනීම. ඒ දුකේ සමුදේ නැති බව නම් වූ නිර්වාණ ධාතුව නොදැනීම. ඒකට මාර්ගය නොදැනීම අධිගමණයට. මේව තමයි අවිද්‍යාව අපි තේරවාදයේ කතා කරන්නේ. එහෙම නැතුව තියෙනා වූ රූපයක්, බාහිර රූපයක්, ශබ්දයක් ආදී දෙයක් ඒ ලෙසටම ගන්න බැරිකම තියෙද්දී ඒවා ඒ ලෙසටම ගන්නවා කියන අදහස අවිද්‍යාව නෙවෙයි. අවිද්‍යාවනේ. එහෙම වුණොත් එහෙම බැරි වෙලා හරි උදාහරණයකට ඒ ක්‍රමයේ හැටියට ඔන්න උදාහරණයකට රහතන් වහන්සේ කෙනෙක් වඩනකොට මිරිඟුවක් දකිනවා. ඒ මිරිඟුව දකිනකොට රහතන් වහන්සේට සිතවිල්ලක් එන්න පුළුවන් වතන වතුර තියෙනවා කියලා. එතන වතුර තියෙනවා කියලා සිතවිල්ලක් එන්නට පුළුවන්. වතුර අතර එතනින් මම වතුර ගන්න යන්න ඕනේ කියලා හිතන්නට පුළුවන්. උන්වහන්සේ වතුරට ඇලිලා නැහැ. වතුරට මුලා වෙලා නැහැ. වතුර ආත්මයක් ලෙස සලකන්නේ නැහැ. නමුත් වතුර ගන්න යනවා කියලා හිතන්නට පුළුවන්. එතන උන්වහන්සේ හිතලා තියෙනවා අතන වතුර තියෙනවා කියලා. ඒ නිසා තමයි ගන්න යන්නේ. ඒතර ඒ ගන්න යෑම උත්සාහ කරනවා නම් උන්වහන්සේ උත්සාහය ගන්නවා නම් ඒක අවිද්‍යාවක් කිය යුතුයි මේ ක්‍රමයේ හැටියට. ඒ නිසා පින්වතුනි බාහිර තියෙන දෙයක් තියනවා ලෙස සැලකීම අවිද්‍යාව නෙවෙයි. එහෙම නෙවෙයි. ඒ තියෙන දේ නিত্য දෙයක්, සුඛ දෙයක්, සුබ දෙයක්, ආත්ම දෙයක් කියලා සැලකීමයි මෙතන අවිද්‍යාවයි. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා මේ අරමුණේ අරමුණ අපි ගන්නට ඕනේ ධර්මයේ හැටියට. අනිත් සැබෙහිම අරමුණ අනිත්‍යයිනි, සැබෙහිම අරමුණ දුකයිනි, සැබෙහිම අරමුණ අනාත්මයිනි. ඒ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ අරමුණු අනිත්‍ය ලෙස බලන්න, දුක්ඛ ලෙස බලන්න, අනාත්ම ලෙස බලන්න, අසුබ ලෙස බලන්න. මේකයි සිදු කළ යුත්තේ. මේකයි විවහාර කරන්න. ඒ නිසා මේ ගනු ලබන ආකාරය ඉතා වැදගත්. දැන් ප්‍රශ්නයක් එනවා, මේ ගනු ලබන ආකාරයයි සිතයි දෙකක්ද? මොකද්ද මේ ගනු ලබන ආකාරය? මේ ගනු ලබන ආකාරයට ගොඩාක් කරුණු බලපාන. අපේ ඥානෙ නිසා අපි එක එක විදිහට ගන්නවා. ලෝභය නිසා එක එක විදිහට ගන්නවා. ඊටාම පිළිකුල් සහගත දෙයක්, ඊටාම ප්‍රසන්න දෙයක් ලෙස සලකන්නට පුළුවන්. ආස්වාදනීය දෙයක් ලෙස සලකන්නට පුළුවන්. ඒ නිසා තමයි මේ රූපකය අපි ආස්වාද කරන්නේ. අන් අයගේ රූපකයවලට ඇලෙන්නේ. මේ තමයි ඒ පිළිකුල් කටයුතු වූ රූපකය ආස්වාදනය කිරීම. ඒක ලෝභය නිසා වෙන්නට පුළුවන් මේ ගන්න ආකාරي තීරණය වන්නේ. ඥානය නිසා වෙන්න පුළුවන්. සමහරලාට පින්වතුනි චරිත ලක්ෂණත් බලපාන. චරිත ලක්ෂණ බල උදාහරණයකට බලන්න. ඒක කතා ප්‍රවෘත්තියක් තියෙන ස්වාමීන් වහන්සේලා පිරිසකට තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා සූත්‍රයක් සජ්ජායනා කරා. ඒ සූත්‍රය හැමෝම අහගෙන හිටියා. හැමෝම අහගෙන ඉඳලා ඇහුවා, ඔය ඇවැත්නිට, ඔය පින් උතුන්නට, ඔය ස්වාමීන් වහන්සේට මේ සූත්‍රය වැටහුනේ කොහොමද? මේ සූත්‍රය වැටහුනේ කොහොමද? ඒකට කොයි එක ස්වාමීන් වහන්සේලා පිරිසක් වුණා. මට එක ස්වාමීන් කෙනෙක් වුණා, මට වැටහුනේ පර්වතයක ඉඳලා වේගයෙන් පොළොවට ගලන් එන ගංගාවක් වගේ. සමහර කෙනෙක් වුණා, මට වැටහුනේ මේක වනාන්තරයක තියෙන මහා වනස්පති වෘක්ෂයක් වගේ. අන්තයෙන්ත ගහක් වගේ මට මේක වැටහුනේ. ඵල තියෙන, බර වෙලා තියෙන, බොහෝ සතුන්ට සෙවන දෙන, ප්‍රයෝජනගත වෘක්ෂයක් වගේ. තව කෙනෙක්ව මට මේක වැටහුනේ වනාන්තරයක් වගේ කියලා. බොහෝ සතුන් වාසය කරන ප්‍රයෝජනගත සිසිල දෙන වනාන්තරයක් වගේ කියලා. එතකොට බලන්න, එකම සූත්‍රය ස්වාමීන් වහන්සේලා තුන්නමට තුන් ආකාරයකට වැටහිලා තියෙනවා. තුන් ආකාරයකට වැටහිලා තියෙනවා. ඒ නිසා එකම අරමුණ පිංඋතුණි එක එක ක්‍රමවලට වැටෙහෙන්නට පුළුවන් පුද්ගලයාගේ තියෙන ආධ්‍යාසය අනුව, චරිත ලක්ෂණ ආදී අනුව. ඒ නිසා ඔය ආනාපාන සතිය පටිභාග නිමිත්ත වැටහෙනකොට ඔක විශේෂයෙන් වෙනවා. පටිභාග නිමිත්ත එක එක්කෙනාට එක එක ක්‍රමවලට වැටහෙන පටන් ගන්නවා චරිත ලක්ෂණ අනුව. ඒ නිසා මේ චරිත ලක්ෂණත් ලකුවට බලපානවා අපේ මේ අරමුණෙහි ස්වභාවයේ තීරණය වන්න. අරමුණ ගනු ලබන ආකාරස. අරමුණේ ස්වභාවය වෙනස් කරන්න බෑ. ඒක තියෙන එකක්නේ. ඒක සිතෙන් වෙනස් කර එකක් නෙවෙයි. අරමුණ ගනු ලබන ආකාරයේ තීරණය වෙන්නේ චරිත ලක්ෂණ බලපානවා. අපි ප්‍රඥාව බලපානවා. අපේ කෙලස් බලපානවා, වේදනාව බලපානවා, සංඥා බලපෑම හැම එකක්ම බලපානවා. ඒ කියන්නේ නාම ධර්ම සියල්ලකම දායකත්වයක් ලැබෙනවා අරමුණ ගනු ලබන්නා වූ ආකාරය තීරණය වන්නට. එතන මේ අරමුණ ගනු ලබන්නා වූ ආකාරය කොතරම් වැදගත්ද? ඒක සිතෙන් අන්‍ය දෙයක්ද? ඊළඟට එහෙනම් ප්‍රශ්න තමයි ඔක. ඒක සිතෙන් අන්‍ය වූ දෙයක්ද? මතක තියාගන්න සමහර කෙනෙක්ට මේක හිතෙන්නට පුළුවන් මේක සිතේම තියෙන ගතියක්, සිතේම ක්‍රියාවක් ලෙස. එක කෙනෙක් හිතෙන්නට පුළුවන්. දැන් උදාහරණයකට අපි කියනවා මොළයේ කියන නියුරෝන වලටම තියෙනවා හිතන්න පුළුවන් කියලා ගතියක් කියලා සමහරු කියනවා. සමහර අය කියනවා නෑ නෑ මොළයට හිතන්න බෑ. මොළයට සංනිවේදනය දැනෙනවා කියන අර රෝ ෆීලිං එක. ඒ අර වේදනාව දැනෙන බව ඒක නියුරෝන වලින් තියෙන එකක් නෙවෙයි. ඒක වෙනම දෙයක් වෙන්නට ඕනේ. මොකක් හරි ගැන හිතනවා කියන එක නියුරෝන වලට පොරොන් දෙයක් නෙවෙයි. ඒක වෙනම ක්‍රියාවක්. ඒ නිසා සමහර අය හිතනවා සිත මොළෙන් අන්‍ය වූ දෙයක් විය යුතුයි. සිත මොළෙන් අන්‍ය වූ දෙයක් විය යුතුයි. ඒක මොළයට බලපෑම් කරන දෙයක් ලෙස හිතන්නට පුළුවන්. මොළේ අවුට්කම් එකක් ලෙස හිතන්නට පුළුවන්. එහෙන් බලපෑම් කිරීමේ හැකියාවක් නැති දෙයක් ලෙස හිතන්නට පුළුවන්. දෙන්න අතර සම්බන්ධතාවයක් නැහැ කියලා හිතන්න එක එක ක්‍රම වලට පැරලලිසම්, එපිෆිනොමිනලිසම් ඒ වගේ ණයන් තියෙනවා. හරි, කෙසේ නමුත් මට කියන්නට අවශ්‍ය වෙන්නේ සමහරුන්ට තාම හිතෙනවා. මේ මොළේට හිතන්න පුළුවන් කියලා. හැබැයි පැහැදිලිවම අපි දන්නවා නාම ධර්ම වල ලක්ෂණයි නියුරෝන වල තියෙන ඉඩක් ගන්න බව, ඉලෙක්ට්‍රෝන ගතිය මේවයි සම්පූර්ණ වෙනස්. මේ දෙක සමපහත කරන්නට බෑ. මේවා වෙනස් ලක්ෂණ තියෙන්නේ. ඒ නමුත් සමහරු හිතන එක පුළුවන් කියලා. ඒ ප්‍රශ්නේ තරම් ලොකුට උන් සලකන්නේ. ඒ වගේ පින්වතුනි සමහර කෙනෙක්ට මේ අරමුණ ගනු ලබන්නා වූ ආකාරයයි සිතයි දෙකක් ලෙස වැටහෙන්නේ. සමහරුන්ට හිතෙන්න පුළුවන් මේක සිතේම කෘත්‍යයක් නේද කියලා. එතකොට එන ගැටලුව තමයි ඒ න්‍යාය හැටියට ප්‍රඥප්තිය කියලා අරමුණක් තියෙන්නට බෑ. දැන් උදාහරණයකට ඒකත් විශේෂයෙන් මතක් කරලා යන්නට ඕනේ. දැන් අරමුණ කියන එක බාහිර තියෙනවනේ. ඒතර අරමුණ ගනු ලබන්නා වූ ආකාරයක්නේ තියෙන්නේ. එතකොට මොකද්ද සැබෑ අරමුණ කියලා අහුවොත් අරමුණ ගනු ලබන්නා වූ ආකාරයේද බාහිර තියෙන නැත්නම් පරමාර්ථ අරමුණද කියලා අහුවොත් තේරවාදයේ හැටියට අරමුණ වන්නේ බාහිර තියෙනා වූ දේ. ඒක තමයි අරමුණ වන්නේ. හැබැයි ඒ බාහිර තියෙන අරමුණ ඒ තියෙන ආකාරයෙන් ගත්තොත් අරමුණ අනිවාර්යෙන් බාහිර තියෙන එක. ඒ කියන්නේ බාහිර කියලා මම අදහස් කරන්නේ සිතෙන් බාහිරයි කියන එක. සිතෙන් බාහිර තියෙන එක තමයි අනිවාර්යෙන් අරමුණ. ඊට පස්සේ බැරි වෙලා හරි ඒ අරමුණ වෙනස් ආකාරයකින් අරගත්තොත් ප්‍රඥප්තියක් ලෙස ගත්තොත් බාහිර තියෙන එකට අරමුණ කියන්නටත් පුළුවන්. මේ සිතෙන් ගනු ලබන්නා වූ ආකාරයට අරමුණ කියන්නත් පුළුවන්. ඒ දෙකටම ව්‍යවහාර කරන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා ditthiye අරමුණ ස්කන්ධය වෙන්නටත් පුළුවන්, ආත්මය වෙන්නට, ආත්මය කියන අදහස වෙන්නටත් පුළුවන්. එක අවස්ථාවක් තියෙනවා පිංගුතුනි ශුද්ධ ප්‍රඥප්තිය අරමුණු කරනවා කියලා. ඔක එන්නේ සමත භාවනාවෙහි පටිභාග නිමිත්ත අරමුණු කරනකොට. වෙන තැන්වලට ශුද්ධ ප්‍රඥප්තිය අරමුණු කිරීමක් ගැන මම ධර්මයේ තාම දැකලා නැහැ. හැබැයි විය හැකි බවක් පේනවා. නමුත් සම තැනම පිංගුතුනි මේ ශුද්ධ ප්‍රඥප්තිය කියන්නේ බාහිර පරිබාහිර අරමුණක් නැතිව පරිබාහිර අරමුණක් ඒට සමපාත වෙන අරමුණක් නැතිව යම් කිසි ප්‍රඥප්ති අදහසක් ගන්න බව. ඒක සාමාන්‍ය පොත්වල ශුද්ධ ප්‍රඥප්තිය කියලා හඳුන්වලා දෙනවා. අනිත්‍ය මිශ්‍රක ප්‍රඥප්තිය. ඒ කියන්නේ උදාහරණ ආත්මයක් ගන්නවා නම් ස්කන්ධය ආත්මය ලෙස අර ගන්නවා. එතකොට ස්කන්ධයන්ගෙන් සම්පූර්ණ විනිර්මුක්ත වෙලා නෙමෙයි ආත්මය අරන් තියෙන්නේ. ස්කන්ධය ආත්මය ලෙස. ඒ කියන්නේ ස්කන්ධය අරමුණේ තියෙනවා. ඒ ගනු ලබන ආකාරයත් එක්ක සම්බන්ධයි. ඒ නිසා තමයි ස්කන්ධය අරමුණ කුවත් කමක් නැහැ, ආත්මය අරමුණ කුවත් කමක් නැහැ. ඒකට කියන මිශ්‍රක ප්‍රඥප්තිය කියලා. මිශ්‍රක පරමාර්ථ ආරම්භණය නැත්නම් මිශ්‍රක ප්‍රඥප්තිය ආරම්භණය. එතකොට සුද්ධ ප්‍රඥප්තිය ආරම්භණයක් කියන්නේ එයා හා සමපාත වෙන්නට දෙයක් නැහැ. සිතෙන් බාහිර දෙයක් නැහැ. සිතෙන් ගනු ලබන ආකාරයක් විතර. මේක සාමාන්‍ය මේකට උපමා වශයෙන් උදාහරණ වශයෙන් ධර්ම පොත්වල දීලා තියෙන්නේ පටිභාග නිමිත්ත කියන එක. ඒ පටිභාග නිමිත්ත කියන එකට උග්ඝා නිමිත්තට පින්වතුනි සමපාත වෙන අරමුණක් තියෙනවා. ඒ තමයි පරිකර්ම නිමිත්ත. ඒ කියන්නේ අපි කසින නිමිත්ත දිහා බලන් ඉඳලා ඒක හිතර ගත්තොත් ඒ නිමිත්ත සමපාත වෙනවා ඒ තින පරිකර්ම නිමිත්තට. උග්ඝා නිමිත්ත කියන එක පටිභාග නිමිත්ත කියන එක එහෙම එකක් නෙවෙයි. ඒක සනිකර ශුද්ධ ප්‍රඥප්තිය. ඒ නිසා එක අවස්ථාවක් අපේ ධර්මයේ හැටියට තවත් අවස්ථා තියෙනට පුළුවන්. සාමාන්‍ය අපි කියන පටිභාග නිමිත්ත කියන එක බාහිර එහෙම සැබෑ අරමුණක් නැතිව මේ සුද්ධ ප්‍රඥප්තිය අරමුණු කරන අවස්ථාවක්. ඒ අවස්ථාව පිංගතුනි අරකෙදී විස්තර කරගන්න බැරි වෙනවා. මොකද හේතුව ඒ වෙලාවේ ඒ අරමුණක් ලෙස පැහැදිලියම අරමුණක් ලෙස තමයි ඒක වැටහෙන්නේ. ඒකේ තමයි සිත ධානසිත එල්බගෙන තියෙන්නේ. ධානසිත පවතින්නේ ඒ අරමුණෙහි. ඒ නිසා මේ ගනු ලබන්නා වූ ආකාරය නාම ධර්මයෙන් වෙනස් වූ දෙයක් බව මතක තියාගන්න. නාම ධර්මයෙන් වෙනස් වූ දෙයක් බව. මේක බටහිර දර්ශනයේ මේ ගැනගෙන තර්කය කොහොමද? ඒ නාම ඒ ගනු ලබන්නා වූ අරමුණ ඒ ගනු ලබන ආකාරය සමා වෙන්නේ. ගනු ලබන්නා වූ ආකාරය සිතෙන් වෙනස් වූ දෙයක් ලෙස හිතන්න හේතුව තමයි සිතට පුළුවන් ඒ ඒ ආකාරය ගනු ලබන්නා වූ ආකාරයේ සම්බන්ධයෙන් නානා හැඟීම් ඇති කරගන්න. අපිට පුළුවන් ඒ අරමුණ කෙරෙහි ඇලෙන්න, ගනු ලබන්නා වූ ආකාරයේ කෙරෙහි ඇලෙන්න, ඒ ආකාරයේ කෙරෙහි ගැටෙන්න, ඒ ආකාරෙහි මුලාවන්න, ඒ ආකාරයේ සත්‍ය අවබෝධ කරගන්න. මේ වගේ ඒ ගනු ලබන්නා වූ ආකාරයේ සම්බන්ධයෙන් නානා හැඟීම් ඇති වෙන්නට පුළුවන්. එකම ආකාරයක් තියාගෙන ඒක සම්බන්ධයෙන් නානා විද හැඟීම් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසාත් තේරුම් ගන්න කියනවා මේක ඒ සිතෙන් නාම ධර්මයන්ගෙන් වෙනස් වූ දෙයක්. වෙනස් වූ දෙයක් කියන්නේ බාහිරම තියෙන දෙයක් නෙවෙයි. මේක නාම ධර්මයන් විසින් අරමුණු ගනු ලබන්නා වූ ආකාරයක්. ඒක නාම ධර්මයන් විසින් සිදු කරන දෙයක්. නමුත් ඒක නාම ධර්මයෝ නෙවෙයි. නාම ධර්මයන් විසින් හිතට වැටෙන්නා වූ අරමුණ පිළිබඳව දරන්නා වූ අදහස. ඒක අපි ධර්මයේ හැටියට වෙනම පරමාර්ථ ධර්මයක් ලෙස සලකන්නේ නැහැ. ඒක නාම ධර්මයේ හිතට වැටෙන්නා වූ ආකාරය ඒක නාම ධර්මයන්ගින් අන්‍ය වූ දෙයක් ලෙස සලකන්නේ. එහි අන්‍ය වූ භාවය හොඳටම ප්‍රකටවන්නේ පිංගතුනි පටිභාග නිමිත්ත කියන අරමුණේ. පටිභාග නිමිත්තට සමපාත වෙන්නට බාහිර ආරම්මණයක් ලෝකේ නැහැ. ඉතින් ඒ නිසා මේක නාම ධර්මයන්ගින් අන්‍ය වූ දෙයක්. අන්‍ය වුණා කියලා කියන්නේ වෙනමම පවතිනා වූ දෙයක් නෙවෙයි. නාම ධර්ම ඇසුරු කරගෙනමයි තියෙන්නේ. මේක හිතට වැටෙන්නා වූ ආකාරය ලෙසයි ධර්මයේ විවරණය වන්නේ. ඉතින් ඒ විදිහට මේ ගනු ලබන්නා වූ ආකාරය කොතරම් වැදගත්ද කියලා ප්‍රශ්නයක් කෙනෙක්ට ඇති වෙන්නට පුළුවන්. පින්වතුනි මේ ගනු ලබන්නා වූ ආකාරය තමයි අපිට නිවන් ගමනට උපකාර වන්නේ. එපේ නිවන් ගමනට උපකාර වන්නේ. ඒ කියන්නේ උදාහරණයට ලෝකේ පවතිනා වූ දේවල් සියල්ලක්ම අනිත්‍යයි දුකයි අනාත්මයිනේ. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස ගැනීම තමයි වැදගත් වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස අරමුණු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒක ඉතා වැදගත් වෙනවා. එහෙම වෙනකොට තමයි අපිට සත්‍ය හා බෝධි වුණා ලෙස. ඒ කියන්නේ අපි තියෙන්නා වූ අරමුණු ඒවායේ තියෙන්නා වූ ආකාරයෙන් ගත යුතුයි. ඒකයි අපි විපස්සනාවේ සිද්ධ කරන්නේ. තියෙනව අරමුණු තියෙනව ආකාරයෙන් ගන්නවා විපස්සනාවේදී. ඒවා විපරීත ආකාරයෙන් ගැනීම තමයි දෘෂ්ටිමාන ආදී අකුසල ධර්මයන් විසින් සිදු කරනු ලබන්නේ. ඒකෙන් වැළකීලා තියෙනව ධර්මියෝ තියෙනව ආකාරයෙන් මෙනෙහි කිරීම තමයි අපිට වැදගත් වන්නේ. හැබැයි කර්ම න්‍යායෙදී පින්වතුනි මතක තියාගන්න. කර්ම න්‍යායෙදී මේක ටිකක් වෙනස් වෙනවා. කර්ම න්‍යායෙදී අපි ගනු ලබන්නව ආකාරයට වඩා වැදගත් වන්නේ බාහිර තියෙනව අරමුණ. සිතෙන් බාහිර තියෙනව අරමුණයි. දැන් උදාහරණයකට යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකොට බුදුරයන් වහන්සේ කියන ආභෝධයක් නැහැ. නමුත් උතුම් පුද්ගලෙක් කියලා දන්නවා. උතුම් පුද්ගලෙක් කියලා දන්නවා. උසස් ගුණවත් පුද්ගලයන් බුදුරයන් වහන්සේ මුණ ගැහෙනකොට ඒ කාලේ දන් දීපු හැමෝම මේ සම්මා සම්බුදුවරයෙක් කියලා දන්නේ නැහෙනේ. එහෙම දන්නේ නැහැ. ඉතින් බෞද්ධයෝ මාර්ගඵල ලැබුවා විතරයි මේ ඒ බව දන්නේ. හැබැයි මේ මිනිස්සු බුදුරයන් වහන්සේට දන් දෙනවා. ඒතරේ බුදුරයන් වහන්සේට දන් දෙනකොට ඔවුන්ට තියෙනවා මේක සාමාන්‍ය මිනිස්සෙක් කියලා අදහසක්. ඒතරේ දන් දෙන අවස්ථාවේදී ඔවුන්ට බුදුන්ට පූජා කිරීමේ ආනිසංස ලැබෙනවා. උන්ට බුදුන්ට පූජා කිරීම ආනිසංස. ඒතර ඒ වෙලාව උන්ට තියෙන්නේ උදාහරණයකට මේ උසස් මිනිස්සෙක් කියන හැඟීම. සම්මා සම්බුදුවරයෙක් කියන හැඟීම නැහැ. ඒතර ඒ බුදුරයන් වහන්සේට පූජා කරනකොට ඒ නිසා ඔවුන් ගනු ලබන්නා වූ ආකාරයේ කෙසේ වෙතත් සැබෑ අරමුණ කර්මය සිද්ධ කරනකොට ඒ සැබෑ අරමුණට යහපතක්ද කරේ අයහපතක්ද කරේ කියන එක උද ඒ සැබෑ අරමුණේ ගුණය මත තමයි විපාක ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට සැබවීම පූජා කරපු නිසා බුදුන්ට පූජා කිරීමේ ආනිසස ලැබෙනවා. දැන් මේ විදිහට උදාහරණයක් හිතන්න. දැන් උදාහරණයකට කවුරු හරි කෙනෙක්ට අපි කතා කියන්නේ හයිපොතටිකල් thought experiment එකක් ලෙස බැලුවොත් ඔන්න කාට හරි ධර්මයේ ක්‍රමයේදී කාට හරි බුදුරජාණන් වහන්සේ පිළිබඳ දූෂමාන ආරංචියක් ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කොසල් රජුරුවන්ගේ ගෙදරින් යමක් හොරකම් කළා කියලා කවුරු හරි ආරංචියක් දුන්නා කියන්නේ. එතකොට ඔන්න ඒ ආරංචිය සමාජයේ පැතුණා. සුන්දරි පරිබ්‍රාජිකාව බුදුරයන් වහන්සේ විසින් ඝාතනය කරනු ලැබුවා කියලා ආරංචියක් සමාජයේ පැතුණා. එතකොට දැන් සමහර මිනිස්සු ඒක විශ්වාස කරා. ඒ විශ්වාස කරපු මිනිස්සු බුදුරජාන් වහන්සේ මිනි මරුවෙක් ලෙස සැලකුවා. හරිනේ සමහර කෙනෙක් හොරෙක් ලෙස සැලුවා කියලා හිතන්නකෝ. ඒ දූෂමාන ආරංචිය නිසා කොසල් රජුරගෙන් බඩුවක් හොරකම් කරා කියලා. නැත්තම් සුන්දරි පරිබ්‍රාජකෙක් ඝාතනය කරා කියලා හිතුවා මේ දූෂකෙක්. එහෙම නැත්නම් මිනිමරුවේ දූෂකයෙක් මිනිමරුවෙක් කියලා තියෙනවා. චින්ච මාණිකාව කියනකොට සමහර කෙනෙක් හිතෙන්න පුළුවන් කාමී වැහැසෙන කෙනෙක් කියලා. ඒ විදිහට මේ තොරතුරු දූෂමාන තොරතුරු යනකොට සමහර අය විශ්වාස කරනවා. දැන් හිතන්න සුන්දරී පරිබ්‍රාජිකාවගේ කතා ප්‍රවෘත්තිය ඇහෙනකොට කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දකින්නකොට අන්න සුන්දරීගේ මිනිමරුව යනවා කියලා චෝදනා කළොත් මිනිමරුව යනවා කියලා බැන්නොත් මොකද කියන්නේ? ඒ වෙලාවේ ඒ පුද්ගලයාට කර්මයක් රැස් වෙනවද නැද්ද? එතුමා අවංකව තමයි කියන්නේ. එතුමාගේ හිතේ බුදුරජාණන් වහන්සේව ගත්තේ මිනිමරුවෙගේ ආකාරයෙන්. මිනිමරුව කියන ආකාරයෙන් තමයි අරගත්තේ. හැබැයි සැබෑ බුදුරජාණන් වහන්සේ ඉන්නේ. සැබෑ බුදුරජාණන් වහන්සේට මිනිමරුව කියලා ආක්‍රෝෂ කරා. ආක්‍රෝෂ කරා. නැ කොසල් රජුරුවන්ගේ ගෙදරින් යමක් හොරකම් කරා කියලා දූෂමාන ආරංචිය කියලා ඔන්න බුදුරජාණන් හොරා කියලා ආක්‍රෝෂ කරා. කාම භෝගියෙක් කියලා ආක්‍රෝෂ කරා. එයාගේ හිත ඇතුලේ බුදුරජාණන් වහන්සේ නිවි සැබෑ අරමුණ ඔහු අරන් තියෙන්නේ කොහොමද? දූෂකයෙක්, කාම භෝගියෙක්, මිනිමරුවෙක්, හොරක් හොරෙක් කියන අදහස. සමහරට අවංකව විශ්වාස කරා වෙන්න පුළුවන්. පස්සේ කියනවා මම සමායෙන් මම දැනන් හිටියේ නැහැ කියලා. ඒතර ඒ විදිහ ආකාරයක් අපිට. හැබැයි කර්මය රැස් වෙන්නේ කොහොමද? එතකොට මිනිමරුවෙට බැනීමේ කර්මයේද රැස්වන්නේ? හොරෙක්ට බැනීමේ කර්මයේද රැස් නැහැ. හොරෙක්ට මිනිමරුවෙට අපි වුණත් බලිනවනේ. එතකොට ඒ වෙලාවේ අපිට රැස් වෙනවා යම් පාපයක්. ඒක යම් ප්‍රමාණයක පාපයක්. මොකද එයාගේ ගුණවත්කම අඩු නම් පාපයක් රැස් වෙන බව ඇත්ත. නමුත් ඒක ටිකක් දුර්වල දුර්වල පාපයක් රැස්වන්නේ. නමුත් අර තුන් ලෝකාග්‍ර වූ සියලු ගුණයන්ගෙන් ආඩ්‍ය වූ දෙවියන්ට පවා දෙවි වූ සියලු කෙලෙස් නැසුවා වූ උත්තම පුරුෂයා මිනිමරුවෙක් කියලා හිතලා අවංකව හිතලා තියෙන බැන්නොත් ඔහුට රැස් වෙන පාපය මිනිමරුවෙක්ට බැන්න පාපය. මොකද ආකාරයේ මිනිමරුවෙක් නම් ආකාරයේ හිතුවේ මිනිමරුවෙක් නම් ඔහුට රැස්වන්නේ මිනිමරුවෙක් කියලා පාපේද? නෑ, ඔහුට රැස්වන්නේ තථාගතයන් වහන්සේට ආක්‍රෝෂ කිරීමේ පාපය. ආක්‍රෝෂ කිරීමේ පාපය. ඒ නිසා මතක තියාගන්න, අරමුණ ගනු ලබන්නා වූ ආකාරයේ ඊතරම් වැදගත් වන්නේ කර්මයේ රැස්වීමේදී. කර්මයේ ප්‍රධාන වශයෙන් රැස්වන්නේ අර ඒ කර්මයට ඒ ක්‍රියාවට ලක්වන්නා වූ පුද්ගලයාගේ අරමුණෙහි තියෙන ಗುಣ මහත්වේ අනුවයි. ඒක ඉතා වැදගත්. ඒක ඉතා හොඳින් මතක තියාගන්න කරුණා. ඊට පස්සේ හැබැයි ගනු ලබන්නා වූ ආකාරයට සම්පූර්ණ බලපෑමක් තියෙනවා. දැන් උදාහරණයකට බුදුරජාණන් වහන්සේ බුදුරන් වහන්සේ ලෙස දකිනවා අපි. දැන් එහෙම දන්න උපාසකයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේට පූජා කරමි කියලා, තව කෙනෙක් අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණයන් සිහි කරමි. තමන්තුල ශ්‍රද්ධාදී පතරවමින් ඒ උන්වහන්සේගේ තියෙන එක එක ගුණයන් මෙනෙහි කරමින් පූජාව සිද්ධ කරනවා. එතකොට බුදුරණන්සේ එක එක ආකාර වලින් අරගෙන තියෙනවා. ඥානියත් වැඩ කරලා තියෙනවා. ඒ නිසා ඒ ගනු ලබන්නා ඒ කෙනාගේ දානේ මහත්ඵල වෙන ඉඩ වැඩි අනිත් කෙනාට වඩා. ඒ නිසා ගනු ලබන්නා ආකාරයේ කර්මයට යම් දායකත්වයක් තියෙනවා කියලා මතක තියාගන්න. ඒකත් වැදගත්. හැබැයි ප්‍රධාන දායකත්වයේ තියෙන්නේ සැබෑ අරමුණේ. දැන් විදර්ශනාවට එනකොට පිංගතනි ඔක විතරම් වේද ඒක වැදගත් වෙන්නේ නැහැ. ඒ ආරම්භනේ බාහිර ආරම්භට ගනු ලබන්නා වූ ආකාරය වැදගත් වෙන්නේ. දැන් උදාහරණයකට අපි කියනවා විසුද්ධි මාර්ගයේ තියෙන අපේ භාවනා උපදේශයක් ලෙස අපි අපේ ජීවිතයේ තියෙන නාම රූප ධර්මියෝ දසක දසක වලට කඩලා භාවනාව සිද්ධ කරන්නට ඕනේ. මන්ද දසකයේ තිබිච්ච නාම රූපයෝ ක්‍රීඩා දසකයට යන්නේ නැහැ. ඒ තරම නිරුද්ධ වුණා. ක්‍රීඩා දසකයේ තියෙන නාම රූපයෝ වර්ණ දසකයට යන්නේ නැහැ. ඒ ක්‍රීඩා දසකයේ නිරුද්ධ වුණා. වර්ණ දසකයේ තිබිච්ච නාම රූපයෝ බල දසකයට යන්නේ නැහැ. වර්ණ දසකයේ නිරුද්ධ වුණා. මේ ආදර්ශ කරන් යනකොට යා මානසිකාරේ කරන් යනවා. තමන් ඉන්නේ වර්ණ දසකයේද බල දසකයේද ප්‍රඥා දසකයේද කියන එක අදාළවන්නේ නැහැ. ඒක අපිට ඕන දසකයක් මෙනෙහි කරා. ඒක කියනවා සාමාන්‍යයෙන් සයන දසකයේ කියන එකත් මෙනෙහි කරන. ඒ කියන්නේ අවසාන අවුරුදු 90ත් 100ත් අතර පහළ වෙන නාම රූප ධර්මියෝ ඒ තර නිරුද්ධ වෙනවා. ඒවා ඊළඟ භවයට යන්නේ නැහැ කියන එක මෙනෙහි කරන්නට ඕනේ. එහෙම මෙනෙහි කරනකොට පින්වතුනි, දැන් සමහර වෙලාවලට ඒ පුද්ගලයා උදාහරණයකට ඒ යෝගාවචරයාගේ ප්‍රතිසන්දිදායක කර්මය අවුරුදු 80කට සීමා වෙලා තියෙන පුළුවන්. ප්‍රතිසන්දිදායක කර්මයට දශමයක්වත් ජීවත් වෙන්න බෑනේ තේරවාදී හැටියට. එතකොට එයා අනිවාර්යෙන් අවුරුදු 80 මිය යන කෙනෙක්. දැන් එයා අවුරුදු 40 ගානේ 30 ගානේ ඉඳලා එයා භවනාව සිද්ධ කරනවා. සයන දශකයේ මෙනෙහි කරනවා. අවසාන දශකයේ තියෙන නාම රූප ඊළඟ භවයට යන්නේ නැහැ කියලා මෙනෙහි කරනවා. එතකොට සැබවින්ම ඒ මෙනෙහි කරලා තියෙන කෙනෙක්ට කියනවා අනාගත නාම රූප කියලා. නමුත් ඔහුගේ ප්‍රතිසන්දිදායක කර්මය අවුරුදු 80 නම් තියෙන්නේ. ඌට කවදාහවත් අවුරුදු 90යි 100 අතර නාම රූපේ පහළවීමක් වෙන්නේ නැහැ මේ භවයේ. ඒක වෙන්නට අභව්‍යයි. හැබැයි ਉਹ විපස්සනාව සිද්ධ කරනවා. විදර්ශනාව සිද්ධ කරනවා. ඒ වෙලාවෙදි ਉਹ විදර්ශනාව කරනවා සයන දශකයේ තියෙන නාම රූපය ඊළඟ දශකයට යන අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ විදර්ශනා වාරයේදී ඔහුගේ සංස්කාරයන් කෙරෙහි උත්හාන වෙලා මාර්ග උත්හානේ වෙන්නට පුළුවන්. මාර්ග ඵලයේපව උපදින්නට පුළුවන්. හේතු සම්පත් තියෙනවා. වෙනවද නැද්ද කියන මේනම කතා බිය හැකි. ඒ කියන්නේ පින්වතුනි. විපස්සනා විදී අපි ඒ පරමාර්ථ අදහස ගැනීම ප්‍රමාණවත්. ඒ අරමුණ සැබවින්ම සයන දශකයේ පහළ වෙන නාම රූප ධර්මයේ සැබවින්ම තියෙනවද නැද්ද කියන එක අදාළවන්නේ නැහැ. තියෙනවද නැද්ද කියන අදාළ. ඒතර මේක මානසිකයි. ඒතර කෙනෙක්ට අහන්න පුළුවන් ඒ වෙලාවේ මන නාම රූපය අනිත්‍ය අතීත අනාගත වර්තමාන අපිට කියන්න පුළුවන්. අනාගත අනාගත අරමුණක් අරමුණු කරා අතීත ආරම්භ ඒ කියන්නේ තමන් දැකපු ආරම්මණයක් ලෙස අනාගතේ ඒක ඇත්තම අනාගත වෙන්නෙත් නෑ මොකද එහෙම අනාගත ආරම්භණ නැති නිසා. නමුත් ඕනනම් කෙනෙක්ට කියතකි ඒක අනාගතේ පහළ වෙන්න තියනවා කියලා උපකල්පනය කරපු අරමුණක්. ඒ අරමුණ ගත්තේ අපිට දැන් තියෙන අරමුණු අනුසාරයෙන් නැත්තම් කෙනෙක්ට කියන එක සාමාන්‍ය වශයෙන් පරමාර්ථ ධර්ම අරමුණු කළා කියලා. ඒක ටිකක් සංකීර්ණ දෙයක්. නමුත් කෙසේ වෙතත් මට කියන්නට අවශ්‍ය වුණේ ඒ වෙලාවේ විදර්ශනා ඥානීය උපදිනවද නැද්ද මාර්ගය සිද්ධ වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ සැබවින්ම අපි අරමුණු කරපු අරමුණ ලෝකේ තියෙනවද නැද්ද කියන එක නෝ නෙවෙයි. එහෙම නෙවෙයි. හැබැයි බැරි වෙලා හරි සයන දශකයේ ආරාම රූප පහල වුණොත් ඊළඟ භවයේ නාම රූප පහල වුණොත් කලින් භවයේ නාම රූප පහල වුණා නම් මේ භවයේ නාම රූප පහල වෙනවා නම් මේ සියලු නාම රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන අවබෝධය එතන වැදගත් වෙලා තියෙනවා. හොඳට මතක තියාගන්න. ඒ වෙලාවේ විපස්සනා විදී තියෙන නාම රූපය ඒ තියෙන ඒවම අරමුණු වෙනවා කියලා එකක් නැහැ. එහෙම එකක් නැහැ. ඒ නාම රූප ධර්මය මොන විදිහට පහළුණා දිව්‍ය ලෝකේ බ්‍රහ්මතලයක පහළුණාත් හැබැයි නාම රූපය දැනන් ඉන්නකොට තමන්ගේ ශරීරයේ නාසිතේ තියෙන නාම රූපය ප්‍රත්‍යක්ෂව දැනගන්න. ඒ දැනගන්නේ තමන් තියෙන නාම රූපය අරමුණු කළා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක වෙන්නට එපා එහෙම. ඒවා එකෙන් මිදෙන්නේ නැහැ. සියල්ල උපකල්පනය කරලා ගන්නවා කියලා එකක් නැහැ. තියෙන නාම රූපය තමයි ස්පර්ශවන්නේ. නමුත් අපි මානසිකාරයේ සිද්ධ කරන් යනකොට මේ හැම මානසිකාරයකම තියෙනා වූ නාම රූප ධර්මයෝම හමු වෙනවා. තියෙනා වූ නාම රූප ධර්මයෝම ස්පර්ශ වෙනවා කියන එක. ඒ කියන්නේ ඒවම තියෙතු ඒවම විපස්සනා කළ යුතුයි කියලා නියාමයක් නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕනේ විදර්ශනා භාවනාවේදී වැදගත් වන්නේ මේ ගනු ලබන්නා වූ ආකාරයයි. ඒ බාහිර ආරම්මණයට වඩා ගනු ලබන්නා වූ ආකාරයයි වැදගත් වන්නේ. ඉතින් ඒ නිසා තමයි අනාගත අතීත අනාගතින් විදර්ශනා පටන් ගන්න පුළුවන් සමහර යෝගාවචරයන්ට. වර්තමාන භවයේහි නාම රූප ධර්මයෝ අරමුණු කරන්නට අපහසු නම් ඒ කියන්නේ රාගයේ වැඩි කාම මේ ආසාව වැඩි නම් අනාගත භවයන් ගැන හිතලා නාම රූප වශයෙන් මෙනෙහි කරන්නට පුළුවන්. බැරි වෙලා හරි එයා ගේ නාම රූපය අනාගතේ උපදින්නට නැත්තම් මේ භවයේ පස්චින් භවිකයක් නම් එහෙම අදා ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි අනාගතේ පහළ වුණත් මේ අතීතේ පහළ වුණත් මේ භවයේ පහළ වුණත් ඒ නාම රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කිරීමයි එතන අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ ගනු ලබන්නා වූ ආකාරය වැදගත් වෙනවා විදර්ශනා භාවනාවේදී. කර්මයේදී වැදගත් වෙන්නේ ඒ සත්‍ය ආරම්මණයේ ස්වභාවයයි. ඉතින් මේ විදිහට පින්වතුනි මේ නාම ධර්ම සම්බන්ධ මේක තවත් ඉතාම දීර්ඝයි. දැන් උදාහරණයකට සර්ව බලධාරී දෙවියන් ගැන හිතන. ඒතරේ ආරම්මණය කොහොමද හැදෙන්නේ? දැන් මේ වෙලාව රුවන්මැලිසෑය ගැන හිතන. නැත්තම් මේ වෙලාව එක්තරා චෛත්‍යයක් ගැන හිතන. ඒ චෛත්‍ය කඩා වැටිලා. ඒ වෙලාව හිතරේන අරමුණේ සම්බන්ධය මොකද? මේ වගේ මේකේ සංකීර්ණ ආරම්මණය කියන පාඩම ඉතාම සංකීර්ණ තැනකට යනවා. ඒව සියල්ල කතා කරන්නට නෙවෙයි මේ ධර්ම දේශනාවකදී. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ නාම ධර්මයන්ගේ ස්වභාවය තමයි අරමුණක් ලෙසට බර වී නැමරු වී තිබීම. හැබැයි අරමුණට බර වී නැමරු වී තියෙනකොට ඒ අරමුණ ගනු ලබන්නා වූ ආකාරයක් තියෙනවා කියලා අපි සිහි තබා ගන්නට ඕනේ. ඒතර මේ ගනු ලබන්නා වූ ආකාරය හරියට අරමුණ ගැනීම තමයි, නිවැරදි ක්‍රමවලින් අරමුණ ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒකෙන් මතක තියාගන්න දැන් කවුරු හරි කෙනෙක් කියනවා මිනිස්සෙක් නිසා අරමුණු කරා කියන එකෙම වැරදි නෑ. දැන් මෛත්‍රී භාවනා වඩනකොට ස්කන්ධ ගොඩක් සත්වයේ පුද්ගලයේ ලෙස අරමුණු කළා. ඔහුට සැපවත් භාවයේ පතනවා. නිදුක් නිරෝගී භාවයේ පතනවා. ඒ නිසා තියෙන්නව පරමාර්ථ ආරම්මණය ප්‍රඥප්ති ලෙස සත්වයේ පුද්ගලයේ ලෙස ගත්ත පමණින් අකුසල් වෙන්නේ නෑ. දැන් බුදුරජාණන් වහන්සේත් මහා කරුණා සමාපත්තිය සමාදිනවා. උනා දේශනා කරා නමේ ආචාරියෝ අත්ති සදිසෝමේන විජ්ජති අහං හි ලෝකේ අරහ අහං සත්තා අනුත්තරවාදී ලෙස දේශන. මම තමයි ලෝකේ අනුත්තර, මම තමයි ලෝකේ ශාස්ත්‍රවරය, මාහා සමාන කෙනෙක් නෑ. මේ අදිරිස දේශනා කළ දෙනවා. ඒ අවුරුද්දේදී පංචස්කන්ධයක් නෙවෙයි අරමුණු කළ තියෙන උන්වහන්සේ. මම කියන අදහස පංචස්කන්ධේ මම කියලා අරන් තිනවා. එතන නිලුම්පතේ දිය බිඳ වගේ ඇලීමක් නෑ. ඉතින් ඒ නිසා අරමුණ ගනු ලබන ආකාරයෙන් සියල්ල තීරණය වෙනව නෙවෙයි. ඒක වැදගත් වෙනවා. ගනුරමන ගනුර බන්නා ආකාරයෙන් සියල්ල තීරණය වෙනවා. නෙවෙයි ඒ අරමුණත් එක්ක කනුදුනු කරන්නා වූ ආකාරය. ඒකට ඇලෙනවද ගැටෙනවද ඒකේ ඥාණයෙන් වැඩ කරනවාද කියන කරුණු මත තමයි අපේ නිවන් ගමන තීරණය වෙලා තියෙන්නේ. හැබැයි විදර්ශනා භාවනාවේදී තියෙනා වූ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අරමුණු ඒ ලෙසට ගැනීම තමයි අපේක්ෂා කරලා තියෙන්නේ. ඒ නිසා මේ විදිහට මේ ආරම්මණය අරමුණු ගනු ලබන්නා වූ ආකාරය නාම ධර්ම කියන එකත් මෙයා රූපයෙන් අන්‍යයි. රූපයක පිංගතනි රූපයකට අරමුණකුත් නැහැ, අරමුණු ගනු ලබන්නා වූ ආකාරයකුත් නැහැ, සිතනවා පතනවා කියන මේ කිසිදු දෙයකුත් රූපයට නැහැ කියන එක අපි තේරුම් ගන්නට. මේ නාම රූප දෙක වෙන් කරගෙන ඒ අරමුණට නැමුරු බර වෙලා තියෙන නාමය මතු කරගෙන වෙන් කරගෙන මේ නාම රූප දෙකම අනිත්‍යයි දුකයි අනාත්මයි වසඟේ නැහැ සාරයක් නැහැ කියන අවබෝධය ඇති කරගෙන තමයි ඒ සම්බන්ධයෙන් තියෙනා වූ සියලු කෙලෙස් නසා අපිට පුළුවන් වන්නේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට. ඒ නිසා ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා වැඩේවා කියලා මම විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී අපි හේමල් ලියනගේ මහත්මයා ඉතාම සද්ගුණවත් මහත්මයෙක්, බොහෝ කාලයක් අපිත් එක්කත් ඒ කාලයක් බුරුම රටෙත් ඒ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා තමන්ගේ බිරිඳත් සමග. ඉතින් බොහෝ සෙයින් මහා සංගණන උපකාර කරමින් ඒ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සියලු යුතුකම් ඉෂ්ට කරනවා. ඉතින් මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ තමයි වාසය කරන්නේ. ඉතින් එතුමාගේ ආරාධනාවෙන් තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරවන්නට යෙදුනේ. ඉතින් ඒ සිද්ධ බලාපොරොත්තුවක් ලෙස ධර්මයෙන් අනුශාසනා කරන දෙස් විදෙස් සියලු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා කියලා ආශිර්වාද කරලා තියෙනවා. ඒ වගේම අපවත් විදාල පූජ්‍ය කිරිබද්දුර තිලෝකානන්ද අප කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේටත් මේ සියලු කුසලිය අනුමෝදන් කරමු. උන්වහන්සේ ඉන්නා වූ තැනකින් සාදු සාදු කියා තමන්ගේ කල්යාණ මිත්‍රයා විසින් සහ කල්යාණ මිත්‍ර දායකයෙකුගේ ආරාධනාවෙන් මේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ විසින් සිද්ධ කරන්නට යෙදුණු මේ ධර්ම දේශනාව අනුමෝදන් වීමෙන් තමන් වහන්සේගේ භවගමන සුවපත් වේවා, දුකෙන් අත මිදේවා, සැපෙන් අවිවර්ධනය වේවා, ඉක්මනින්ම මේ භයංකාර සසරෙන් එතරව ප්‍රාර්ථනීය බෝධියකින්ම උන්වහන්සේට නිවනින් සැනසෙන්න ලැබේවා කියලා විශේෂයෙන් මම ආශිර්වාද සිද්ධ කරනවා. මීට දින කිහිපයකට පෙර අපාතරින් වෙන් වූ HT සිරිල් මහතා, මද්දුවගේ ඥානා මහත්මියත් යන දෙදෙනාම ඉන්නා වූ තැනකින් ඒ අපේ හේමාල් මහත්මාගේ ආරාධනාවෙන් සිද්ධ කරන්නට යෙදුනා වූ මේ ධර්ම දේශනාවේ කුසලය සාදු සාදු කී අනුමෝදම් වෙත්වා. අනුමෝදම් වීමෙන් යම් හේකින් දුකට කරදරයකට පත් වී තිබේ නම් ඒ අත මිදෙත්වා, සැපයට පත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනී වී ඉක්මනින්ම නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ආත්ම ආරක්ෂක බුද ඒ වගේම මේ ධර්මදේශනාව සිද්ධ කර දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ආශිර්වාදය ලබා දීලා දෙනවා. අපි සතුටු සිතින් අනුමෝදන් වෙනවා. සුජීවත්ව සිටින දෙමාපිය ගුරුවරු ඇතුළු සියලු කල්යාණ මිත්‍ර පිරිසටද මේ පිනෙන් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. අවසාන වශයෙන් මේ ධර්මදේශනාවට ආරාධනා කරමින් මේ කටයුතු සිදු කරන දෙදුන අපේ හේමාල් ලියනගේ, රත්සරා ලියනගේ මහත්මියනොත්, ඒ වගේම මේ රත්සරා මෙතනියගේ වැඩිමහල් සහෝදරිය, ඒ දරුවා ඇතුළු හැමදෙනාටමත් අපි විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරනවා. තමන්ගේ සියලුම සම්‍යක් ප්‍රාර්ථනා සමුරුද වේවා. කරනරි කියන රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වේවා. දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. හැමදෙනාටම ධර්ම මාර්ගයේ ඉදිරියෙන් ඉදිරියට ගමන් කරමින් මෙලව දියුණුව පරලොව සුගතිය කෙලවර නිවනම සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියලා විශේෂයෙන් මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අවසාන වශයෙන් ධර්මදේශනාව ශ්‍රවණය කරා වූද, පටිගත කිරීම කරා වූද, ප්‍රචාරණය කළා වූද, සතුටු සිතින් අනුමෝදන් වුණා වූද හැම දිනාටමත් ඒ හැම දිනාගේම ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් කරමු. ඥාති වර්ගයා දුකෙන් අත මිදෙත්වා, සැපයෙන් අභිවර්ධනේ වී සියලු දුකෙන් අත් මිදේවා කියලා පින් අනුමෝදන් කරමු. ආත්ම ආරක්ෂක වූද, ලෝකපාලක වූද, සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේද, මේ සෙනසුනට අධිග්‍රහිත වූ දිව්‍ය රාජ මණ්ඩලයේද මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සපවල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥානවලින් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. හිතාහිත මැදහත් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවරමා මහ නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කළා වූද, පටිගත කිරීම ප්‍රචාරණය කිරීම සිද්ධ කළා වූද, ඒ වගේම ආරාධනා සිද්ධ කළා වූද, අනුමෝදන් වුණා වූද හැම සියලු දෙනාටම මේ කුසලයන්ගේ අනුභව බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනය වේවා. කරන කින රකී ආරක්ෂා කටයුතු, ගේ දොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණ අනුභව බලයෙන් නිරතුරු ආරක්ෂා ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කර්ම වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමුර්ධ වේවා. උපපීලක උපඝාතක කර්ම විපාකයෙන් යටපත් වේවා. උපස්තම්භක කර්මයන් නැවත නැවත මතු වේවා. එයින් පමණක් සෑහීමට පත්ව ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමට පත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්නාත්ම භාවයන්හිදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූපදේශ වාසයේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණඥානේ සහ සම්මා දිට්ඨිය ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මේ සියලු කුසලයෝ හේතු වේවා. වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතෝ සුපිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතෝ සුපිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතෝ සුපිතා හුන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්කන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු. යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු. යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු. යාව නිබ්බාන පත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ජතු.